බාහිර පත් වෙනවා කියන්නේ කියන්නේ.
එතකොට දැන් මෙතන පැහැදිලිද තියෙන්නේ? මම කියන්නේ මේකනේ මම යන්නේ කියන හැදීම නැති කිරීමද? මමත් තේන කිරීමද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ඔව් දැන් කෙලින්ම මාර්ගඵල ලෝකෝත්තර මාර්ගය ගැන ප්‍රශ්නේ නේද? ඒක තමයි හොයන්න ඕනේ. බුදුදහම කියන්නේ ඇත්තටම ওই ටික. ඉතින් ගොඩක් අය හිතාගෙන ඉන්නවා මේ බුදුදහම කියන්නේ මේ පින්පව් විතරයි කියලා නේද? පව් කරන්න එපා පින් කරන්න. ඒක නෙමෙයි බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ ඇත්තටම එතනින් එහාට ගිය දේ. ලෝකෝත්තර මේ ලෝකෙන් එතර වෙන්නේ කොහොමද කියන්නේ? නැත්නම් මේ සසරෙන් ගැලවෙන්නේ කොහොමද නේද? නැවත ඉපදීමක් නැති කරන්නේ කොහොමද කියන එක පෙන්නලා දෙන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතන පළවෙනි දේ අපි හාන්නවන සෝවාන් වීම කියන්නේ මොකක්ද? සෝවාන් වීම කියන්නේ අපි පාලියෙන් ගන්නවා සංයෝජන තුනක් අයින් කරන්න ඕන නේද? මොනවද? සක්කාය දිට්ඨිය, චිකිච්ඡාව, සීලබ්බත පරාමාසය. එතන සක්කාය දිට්ඨිය තමයි කඩන්න අමාරු දෙය ඇත්තටම. මේ එකම මමයි මගේ කියන එක සක්කාය දිට්ඨිය නේද? ඔව්. සක්කාය දිට්ඨිය නැති වුණොත් තමයි ඇත්තටම මාර්ගයට වැටෙනවා කියන්නේ. ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ සෝවාන් කියන්නේ තව විදිහට කියනවා සෝතාපට්ටි. සෝතේට ආපන්න. සෝතේ කියන්නේ ප්‍රවාහය මොන ප්‍රවාහයද? නිවන කරා යන ප්‍රවාහය. මේ මාර්ගයට පැමිණුණා කියන එක තමයි සෝවාන් කියන්නේ. නිවන මාර්ගයට නැත්නම් ආර්ය මාර්ගයට පැමිණුණා. ආර්යකුණා කියන්නේ ඒ සක්කාය දිට්ඨිය නැතිවීම. එතකොට අපි සක්කාය දිට්ඨිය එකපැත්තකින් අහලා තියෙනවා මම මගේ කියන හැඟීම. එතකොට දැන් ප්‍රශ්නේ තමයි එතකොට නෑ ඊට පස්සේ නිවන් දකින්නකම් කරන්න දෙයක් තියනවද? මම මගේ කියන එක සම්පූර්ණයෙන් නැති වුණා.
අර්ථ නිරූපණ දෙන හැටි එනයි මම අර ඉදිරි ක්‍රීම කිල්ලුවේ මාත්මය. තමාරු අත්‍රි උපගෙන මමත්වේ. ඉතින් මමත් කෙනෙක් කරනවා නම් සෝවාන් නෙමෙයි කිරීම අරහතුනි. මොකද සංයෝග 10 මේක වරණ කියලා එනවා. දැන් තමාරු අත්‍රි උපගෙන කියනවා මම කියන හැංගීම. මම කියන කෙනෙක් නැත කි. ඕන වෙන දෙක පොඩ්ඩක් විස්තර කරලා දෙනවා නම්.
ඔව් දැන් ඒක ඉතින් වචන වලින් පැහැදිලි කරන්න පුළුවන්. අපි ධර්මයට අනුව හිතන්නයි තියෙන්නේ. නේද? ධර්මයට ගලපලා පැහැදිලි වෙන විදිහකට දැන් සංයෝජන ඔක්කොම 10ක් තියෙනවානේ. දස සංයෝජන නිවන් අවබෝධ කරනකම් කඩන්න දැන් සෝවන් වෙනකොට 3යි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසය. ඊළඟට තියෙනවා කාමරාග පටිග. ඒ දෙක තමයි ඇලීම ගැටීම කියන දෙක. කාමරාගයයි පටිගයයි. ඒවා තුනී වෙනවා සකෘදාගාමී වෙනකොට, සම්පූර්ණෙන් නැති වෙනවා අනාගාමී වෙනකොට. හරි. ඒ කාමරාග පටිග කියන දෙක. එතකොට තේරුම් ගන්න සෝවාන් වුණ පුද්ගලයාගෙත් ওই ටික තියෙනවා. සකෘදාගාමී අනාගාමී වෙනකොට තමයි ඔය ඇලීම ගැටීම සම්පූර්ණෙන් දුරු වෙන්නේ. ඒත් රහත් වෙලා නැහැ. එතනින් එහාටත් තව සංයෝජන පහක් තියෙනවා. ඒවා ගොඩක් සියුම්. රූප රාග, අරූප රාග, මොනවාද? මාන, උද්ධච්ච, අවිද්‍යාව. අවිද්‍යාව සම්පූර්ණයෙන් නැති වෙන්නේ රහත්ත්වයට. හරි. කියන්නේ තකන් යම්කිසි තියන වැරදි දැක්මක්. විද්‍යාව සම්පූර්ණයෙන් දුරු වෙන්නේ රහත් වෙනකොට. එතකොට ඒ වෙනකන් යම්කිසි කෙලස් මට්ටමක ඉන්නේ. කෙලස් අඩු තමයි. එතනට සම්පූර්ණයෙන් දුර වෙලා නැහැ.
පිට වෙනස් වෙන්න පුළුවන්
ඒ වගේ අවස්ථාවක්. ඔව්. ඒ කෙලස් මත දැන් විශේෂයෙන් මානය කියන එක අපිට ටිකක් හිතා ගන්න පුළුවන් දෙයක් නේ. මානය කියන්නේ මොකද්ද? මැනලා බලනවා. කාවද මනින්නේ? තමනුයි අනිනුයි කම්පයා කරලා බලනවා. එයාද උසස් මමද? නේ? එයාද වැඩිපුර දන්නේ මමද දන්නේ? ඔක එතකොට දෙපැත්තට යන්න පුළුවන්. එක්කෙනෙක් උසස් තව කෙනෙක් පහත්. එහෙම නැත්නම් සමානයි. එහෙම නැත්නම් අනිත් පැත්ත. නේද? ඒ තුන් ආකාරමානයක් යන්න පුළුවන්. ඉතින් මේ පහත් වෙනකන් ඕව තියෙනවා. ඒ කියනවායි කියන්නේ දැන් අපිට තියෙන මට්ටමින් නෙමෙයි බොහොම සියුම් මට්ටමකින් තියෙන්න පුළුවන්. ඒ සංයෝජන එතකොට අවිද්‍යාව කියන්නේ ඇත්ත හරියටම දැනගෙනත් නැහැ අවිද්‍යාව තියනවා කියන්නේ මාන උද්දච්ච අවිද්‍ය උද්දච්ච කියන්නේ මේ හිතේ විසිරෙන ස්වභාවයක් යම් කිසි කොටම මුල හොයාගන්න ඕනේ ඉතින් මුල් කාරණේ දැන් හේතු ඒවට හේතු වෙන නැත්නම් ආධාර වෙන නැත්නම් ප්‍රත්‍ය වෙන කියලා කියනවා. ඒවල් තියෙනවා ඔබට. මෙල එක එක මට්ටමේදී එක එක පේන. ඒක තමයි මේ ප්‍රඥාව දිනු වෙන පේන්න ගන්නවා. එතකොට අපි මූලික හේතු අපි අහලා තියෙනවානේ දුකට හේතුව මොකද්ද? තණ්හාව චතුරාර්ය සත්‍ය දිනේ නේද? පොදුවේ ගත්තොත් දුක ඇති වෙන්න හේතුව තණ්හාව කියලා. හැබැයි සිතුවිලි තණ්හාව කියන්නේ සිතුවිලි නෙමෙයි. තණ්හාව නිසා සිතුවිලි හට ගන්නවා. සිතුවිලි කියන්නේ කෙලෙස් සහගත සිතුවිලි දිගින් දිගට ගෙනියනවා තණ්හාව.
මටයි දිගට ගැනීම දක්වාම එක
අයිති කර ගන්න අපි එක එක ඒවා හිතනවා කරනවා කියනවා ඔක දිගින් දිගට ගෙනියනවා නේද? සිත් හදනවා කර්ම කරනවා කර්ම කරන්න උදව් වෙනවා තණ්හා. තණ්හාව නිසා තමයි ඊළඟ කර්මය කරන්නේ. තව විදිහට කියුවොත් ලෝකෙ ගෙනියන්නේ කර්මය.
ඔක්කොටම බලපාන එක සිතුවිලි
නෙමෙයි. මෙහෙමයි බලපාන එකක් කියලා නෙමෙයි.
ඊට සිතුවිලි පිටින් අයින් කරනවා.
මොකද්ද සිතුවිලි කියලා අදහස් කරන්නේ මොනවද?
සිතුවිලි කියන්නේ ලෝකයේ ගැන තියෙන බැලතියක්. ඒක හතගන්න
දැන් අපි වචන කියද්දි තෙන් ඒවයින් අදහස් කරන එකත් එක්ක ඉන්නේ. පිටතට අහන්න පුළුවන් රහතන් වහන්සේට සිතුවිලි නැද්ද?
සිතුවිලි කියන්නේ සිතුවිලි. අර මේ මේ ආතතිය
අපි ලියවට එමු. දැන් අර වචනයක් කිව්වහම ටිකක් හැම එකටම ගැලපෙන්න ඕනේ. සිතුවිලි කිව්වහමම ඔක්කොම ඉතින් රාතන් වහන්සේටත් හිතක් තියෙනවා නේද? හිතක් වැඩ කරනවා. ඒතර සිතුවිලි කියන්නේ සිතුවිලි කියන්නේ ඇත්තටම චෛතසික කියන්නේ. හිතේ ඇති වෙන චෛතසික දැන. ඒතර හේතුව විදිහට ගන්නෙ ප්‍රධාන වශයෙන් මූලික වෙන්නේ තණ්හාව. තණ්හාව විතරක් නෙමෙයි අවිද්‍යාව යෙදෙනවා. ඇත්ත ඇටි හිටි නොදන්නකම. අවිද්‍යාව තණ්හාව. හරි. ඊළඟට මුලාව. ඔය වගේ එක එක පැත්තෙන් බලනකොට එක එකව පේනවා. ඒකයි මං කිව්වේ. ඒක දැන් තමන් හොයන මට්ටම අනුව තමන්ගේ ප්‍රඥාවට වැටහෙන දේවල් තියෙනවා. ඒ මට්ටම මේකමයි කියලා එකක් වෙන් කරලා නැහැ. මොකද එකකට එකක් සම්බන්ධයි. ඒවට තමයි ඔය මේ මොකද අභිධර්මයේ දෙනවා ප්‍රත්‍ය ධර්ම කියලා. ප්‍රත්‍ය වෙන ආධාර වෙන ධර්ම. ඒක සූවිසි ප්‍රත්‍ය කියලා දෙයක් උගන්වන්න. ප්‍රත්‍ය 24ක් තියෙනවා ඇත්ත. ඒවෙන් එකක් තමයි අපි ඔය හේතු හරි මොනවා හරි ප්‍රධාන එකක් වගේ දාගන්නේ වෙනකට ආධාර වෙන දේවල් ගොඩක් තියෙනවා. දැන් ඒක නිකන් කිව්වට තේරෙන්නේ නැහැ. දැන් අපි මොකක් හරි අපි හිතමු ඇහෙන් දකින්න එක කියලා. දැකීමේ සිද්ධිය ගන්නකො. දැන් දැකීමේ සිද්ධියට හේතුව මොකක්ද?
ඇහෙන්
එතනම තුනක් තියෙනවා අපිනේ.
ස්පර්ශය.
ඇහැයි රූපයි. විඤ්ඤාණය. ස්පර්ශය. ඒ අපේ අපි කතා කරන ප්‍රධාන හේතු තුනක්. ඇහැයි රූපයි නැති වුණා නම් දකින්න බෑ. විඤ්ඤාණය පහළ වුණා නම් ඒත් දකින්න බෑ. ඒකට දැකීම සිද්ධ වෙන්න නම් අනිවාර්යෙන් ඇහැයි රූපයි විඤ්ඤාණය තුන එකතු වෙන්න ඕන නේද? වැයකින් කියන්න පුළුවන්ද ওই තුන විතරයි ඔකට ඕන කියලා. ඇහැකුත් තියෙනවා රූපෙකුත් තියෙනවා විඥානේ පහළ වෙයි මෙහි කියාවක් තියෙනවා. හැබැයි මේ කට්ට කරුවලේ ඉන්නේ ආලෝකෙ නැති වුණා. තේයිද? නෑ. ඒ වගේ මේ ප්‍රත්‍ය වෙන තව ඒවා තියෙනවා අපි කතා නොකළට. ආධාර වෙන දේ. හරි? ඒ හින්දා තමන්ට එක එක මට්ටමේදී පේන දේවල් නැත්තම් දකින්න අවශ්‍ය දේ තමයි අපි අරගෙන කතා කරන්නේ. එතකොට අපි දැන් ආයෙමු අර මමත්වේ නැත්තම් සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද කියන එක. ඕකේ ඉතින් දැන් වචන වලින් කියනකොට පොතේ තියෙන දේවල් ගොඩක් තියෙනවා. ඒක අන්තිමට නැති වෙනවා කියන්නේ ඒක මතක තියාගන්න අස්මිමානය කියන එක තමයි ඒතු. සක්කාය දිට්ඨියදී අස්මිමානය දුරු වෙන්නේ. රහත් වෙනකොට තමයි අස්මිමානය දුරු වෙන්නේ. ධර්මයේ පැත්තෙන් ගත්තොත් දැන් අපි ඒක දැන් ප්‍රායෝගිකව නිකන් තේරුම් ගන්න ඕන. ඒතර සක්කාය දිට්ඨිය කියන්නේ මොකද්ද?
මේ පොතේ සක්කාය දිට්ඨි හතර ආකාරයක් කියලා හතර ආකාරයක් පැහැදිලි නොදිනවා.
සක්කාය දිට්ඨිය ඇති වෙන විදි තියෙන හතර ආකාරයක්. අතර කියන්නේ දැන් අපි නිකන් සාමාන්‍ය විදිහට කියමු මම කියලා. දැන් මම ඉන්නා කියලා හිතෙන්නේ ඇයි? නැත්තම් වෙන කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ ඇයි? අපි සාමාන්‍යයෙන් කෙනෙක් ඉන්නවා කියන්නේ ඇයි? පේන හින්දා. මොකක් පේන හින්දා? දැන් මෙතන අරයා ඉන්නවා, මෙයා ඉන්නවා, මම ඉන්නවා, මම කියනවානේ. මොකද්ද මේ පේන්නේ? ශරීරයක් නේ. ශරීරයක් හින්දානේ මම ඉන්නවා කියන්නේ. මම කියලා මම කියන්නේ ශරීරය පෙන්වන්නේ නේද? කෝ මම ඇහුවොත් මේ කෝවරය නේද? එතකොට අපේ ඔන්න මූලික හැඟීමක් තියෙනවා ශරීරය කියන්නේ මම. ශරීරය කියන්නේ මොකද්ද තව විදිහට ගත්තොත්? රූපය. එතකොට මේ රූපයක් හින්දා ඔන්න දැන් මම ඉන්නවා කියලා හිතලා දෙනවා. ඕකට කියනවා රූපය මුල් කරගෙන සක්කාය දිට්ඨිය ඇවිල්ලා. පුච්චල හැංගිරි. ඒ රූපය මුල් කරගෙන අපිට එක එක ආකාරයට සක්කාය දිට්ඨිය එන්න පුළුවන්. එකක් තමයි රූපයමයි මම. හරි. රූපයම මම කියලා හිතන්න පුළුවන්. තාවනාද හිතන්න පුළුවන්. ඔය ශරීරය ඇතුලේ කොහේ හරි ඉන්නවා මම. ඔයන්න හදන්නේ කොහෙද කොහෙද මම ඉන්නේ? හරි. ශරීරය ඇතුලේ කොහේ හරි අපි දන්නේ නැහැ කොහෙද කියලා. ඒ වුණාට අදහස තියෙනවා ওই ශරීරය ඇතුලේ කොහේ හරි තමයි මම ඉන්නේ. නේද? يعني ශරීරය තුල මා ඉන්නවා. ඒ දෙවෙනි එක. හරිද? පළවෙනි එක රූපයමයි මම. ශරීරයමයි. දෙවෙනි එක මං කියේ ශරීරය තුල මා ඉන්නවා. එහෙම නැත්නම් ඒකේ අනිත් පැත්ත මා තුල තමයි ශරීරය තියෙන්නේ. එහෙම හිතෙන්නත් පුළුවන්. හරි. එහෙම නැත්නම් මම රූපවන්තයි. රූපයක් ආකාරයට පෙන්වන්න. ඕක කියන්නේ ඔය හතරම එක සැරේ තියෙනා නෙමෙයි එකක් තිබුණාම ඇති. හතරම එක සැරේ ඉන්නේ. ඔය හතරෙන් එක ආකාරයකට හිතුනහම ඉතින් මොන මම ඉන්නවා කියලා හිතේ. සක්කාය දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. ඒක රූපේ මුල් කරගෙන හතර ආකාරයකට එන්න පුළුවන්. එච්චර දෙන්න පුළුවන් සක්කාය දිට්ඨිය.
ඒ හතර පංචස්කන්ධයත් ඊට පස්සේ සිය දරුණා.
ඔව්. පංචස්කන්ධය කියන්නේ මොකද්ද? මොනවා જાතිපස්? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එකේ පළවෙනි එක තමයි අපි කිව්වේ රූපේ මුල් කරගෙන. දැන් ඔන්න කෙනෙකුට හිතන්න පුළුවන් දැන් රූපය තිබුණටම කෙනෙක් ඉන්නවා කියනවාද ශරීරයක් මලමිනියක් තිබුණා මරි එතකොටත් කියනවාද කෙනෙක් ඉන්නවා කියලා නෑ එතකොට පේනවා රූපයම විතරක් නෙමෙයි නේද අපි ඊට වඩා දෙයක්ත් හොයනවා මම ඉන්නවා රූපයම වුණා නම් මලමිනියක් වෙන්නලත් ඔතන කෙනෙක් ඉන්නවා කියන්න ඕන එහෙම කියන්නේ නෑ තව මොනවද තියෙන්න ඕන එතකොට
ඉන්දනේ
ඉතුරු ටිකේදී තමයි අනිත් ටික එන්නේ. වේදනා විඳීමක් තියෙන්න ඕන, සංඥා ගැනීම හැකියාවක් තියෙන්න ඕන. මේ ඇහැ එහෙම වැඩ කරලා මරණාද කියලා බලන්නේ නේ. ඇහැට ටෝච් එකක් අල්ලලා එහෙම බලනා නේ. ડોක්ටර්ස්ලා චෙක් කරන. නේද? එතකොට මේ සංඥා ගැනීම හැකියාව තියෙනවා. නැත්තම් කොණිත්තල හරි බලනවා, කට්ටකින් යනලා හරි බලනවා නේද? දැන් නෑ ඔකට ගත්තු උපමාවක් තමයි අර දැන් ඔන්න සර්පෙක් ඉන්නවා හෙල්ලෙන්නේ නෑ අපි දන්නේ නෑ මෙරිලාද පණ තියනවාද කියලා මොකද කරන්නේ ඔව් අතින් අල්ලන්න බයයි පොට්ටක් ටිකක් දිග එකක් ගන්න නේද මෙරිලා කෑවුත් දෂ්ට කළොත් කියලා කෝට්ටකින් පොඩ්ඩක් හොල්ලලා බලනවා නේද මොකක්ද මේ බලන්නේ පණ තියෙනවා පණ තිබුණොත් තමයි දැඟලුවොත් තමයි ඉන්නේ නැත්තම් මැරිලා කියන්නේ කෙනෙක් නැහැ නේ සත්වයක් නැහැ එතකොට චෙක් කරන්නේ දැන් ශරීරයේ තිබුණට රූපේම මදි දැන් රූපයට අමතරව තව මොනවද තියෙන්න ඕන අපි බලනවා පණ තියෙනවද කියලා පණ තියෙනවද කියලා දැන් චෙක් කරන්නේ මොනවද මොකද්ද මේ කෝට් එකෙන් එනවා කරන්නේ කෝට්ටෙන් එන්නටම සමහර විට දැන් රබර් නයි එහෙම ඉන්නවා පොඩ්ඩක් හෙල්ලෙනවා දඟලනවා ඒත් ෂුවර් නෑ ඒතකොට දැන් මොකද කරන්නේ කොහොමද තව ටිකක් හොයන්නේ ඌට ඊට වඩා තිද්දන්න වෙනවා නේද? මේක කට්ටක් වගේ උලක් වගේ එකකින් අනින්න වෙනවා. එහෙම නැත්නම් ඔය භූමි තෙල් ටිකක් કરી දානවා නේද? මොකද මේ
කරන්නේ?
පණ තියනවාද කියලා තමයි හොයන්නේ මම මොනවද දැන් බලන්නේ. ඌට රිදෙනවද කියලා නේද බලන්න. වේදනාව දැනෙනවද? නේද? ඇයි අපි විශ්වාස කරනවා වේදනාව තියනා නම් කෙනෙක් ඉන්නවා එනවා ඒ අපේ තියෙන දෘෂ්ටියමයි ඔය පෙන්නේ වේදනාව මුල් කරගෙන සත්වෙක් ඉන්න අපුද්ගලෙක් ඉන්න හරි ඉතින් වේදනාව මුල් කරගෙනත් එන්න පුළුවන් අර හතර ආකාරයටම රූපෙට කිව්වේ හතර ආකාරය වේදනාවට ඊළඟට සංඥා මේ ඇහැ කන ඒවා වැඩ කරනවාද ඒවායින් සංඥා ගන්නවාද නේද ඇහැ වැඩ කරනවද කියලා බලන්න. ડોක්ටර්ස්ලත් ඔබ බලනවා. ඒකට සංඥාව තියෙනවා නම් ඒ පිළිගන්නවා කෙනෙක් ඉන්නවා. පුද්ගලෙක් ඉන්නවා. අපේ භාෂාවෙන් කියුවොත් පණ තියනවාද කියලා. පණ තියනවා කියන්නේ කෙනෙක් හරි සත්වෙක් හරි ඉන්නවා කියන විශ්වාසය නේද? ඒ ඔය වගේ දැන් වේදනාව සංඥාව ඊළඟට සංකාර සංකාර කියන්නේ හිතන්න පුළුවන් මේ චේතනා ඇති වෙනවද කියන එක. ඒකත් බලන්න විදිහක් තියෙනවා නේද? ඔකිනුත් බලන්න. එහෙම නැත්නම් විඥානේ ඇති වෙනවද? දැනුවත් වීම ඇති වෙනවා. එතකොට ඕවා තියෙනවා නම් සත්වයක් ඉන්නව නැත්නම් කෙනෙක් ඉන්නව. කොහොම නේද අපි විශ්වාස කරන්නේ? ඔකම තමයි. ඒක මේ අමුතු දෙයක් නෙමෙයි. මම කියලා කෙනෙක් ඉන්නාද කියලා හිතෙන විදි. දැන් ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. ඔය ಜಾති පහ මුල් කරගෙන එන්න පුළුවන් ඔය හැඟීම. මොන පහද? රූප වේදනා සංඥා සංඛාර විඥාන එකයි කියන්නේ මේ මේ පංචස්කන්ධේ මුල් කරගෙන ඉන්න පුළුවන් මම කියන හැඟීම නැත්නම් සක්කාය දිට්ඨි කෙනෙක් ඉන්නවා කියන හැඟීම ඒක හැබැයි දිට්ඨියක් දෘෂ්ටියක් එහෙම නැත්නම් මතයක් හැඟීමක් විතරයි කියලා කියන්නේ ඒක නෙමෙයි ඇත්ත යථාර්ථය ඒක මේ නොදන්න කම හින්දා මුලාවෙන් හදාගත්ත එකක් කියලා ඕක තියනකන් තමයි මේ සංසාරේ නැවත නැවත ඉපදි ඉපදි මෙරි මෙරි යන්නේ එතකොට ඕක දෘෂ්ටියක් කියලා දැකපු කෙනා තමයි ඒක වැරදි මතයක් නේ හදාගත්තු දෙයක් කියලා අවබෝධයක් ආවොත් අවබෝධය ආවට තමයි ඒක වැරදි මතයක් කියලා දැනගත්තා විතරයි හැබැයි සම්පූර්ණයෙන් මම කියන හැඟීම නැති වුණා නෙවෙයි පුරුද්ද බලවත් හරි දැන් එයා දන්නවා මේ මගේ තියෙන මුලාවක් නදන්නකම මොකක් හරි මොඩකමක් හින්දා නෙමෙයි මම හිතන්නේ දෘෂ්ටියක් කියන්නේ එහෙනම් ඒකෙන් මිදෙන්නේ කොහොමද අවබෝධ ගන්නෙ කොහොමද අන්න ඒකට වැඩ ටික කරගෙන යනවා එයා තමයි මාර්ගයේ වඩනවා කියන්නේ හරි ඒතර මාර්ගයේ වඩාගෙන යනකොට යම් කිසි දවසක ඔක ප්‍රත්‍යක්ෂ අවබෝධේ ආවනම් එදාට ඔන්න රහත් වුණා මමත්වයක් ආයේ ඇති වෙන්නෙම නැති ගානකට එනවා. එතකොට සක්කාය දිට්ඨිය කඩා ගන්න එක ඒක දෘෂ්ටියක් කියලා දකින එක තමයි මාර්ගයට ආවා කියන්නේ සෝතාපන්න වුණා කියන්නේ. නිවන කරා යන ප්‍රවාහයට වැටුණා කියන්නේ.
එතන වේදනා කියන එකමද දැනුම කියන්නේ.
නෑ.
ඒ දැනුමයි වේදනාවයි අතර අපි දැනුමත් දැනුම නිසා අපි කලබල වෙනවා නේද මම?
ඔව්.
ඉමත් එක්ක කලබල වෙනවා. එතකොට ඒකට ඔය දැනුමට මොකද අපේ වේදනාව වල දාගන්න බැරිද?
වේදනාව නිසා දැනුම ඇති වෙනවා.
ආ.
දැන් ඔන්න පොඩ්ඩක් රිදෙනවා, තේ රිදෙනවා කියලා හිතමු. ඒක වේදනාවක් නේ. අපි මදුරුවෙක් කනවා කියලා දැනගන්න. ඒක දැනුමක් නේ. වේදනාව කියන එක නිකන් අර ඒ වෙලාවේ දැනෙන දෙයක්.
නේද මං කියන්නේ දැන් හරි ඒක හරි. දැන් කියන හරි. දැන් මං දැනුම නිසා ඒත් මට දැන් කලබල වෙනවා යම් මගේ දැනුම තියෙනවා නේ ඉගෙන ගන්න එකක් හරි. ඒත් ඒක මොනවා වෙන්නේ නේ? මට රිදෙනවා. මගේ දැනුමත් එක්ක යමක් මේ මේ වුණාම මගේ දැනුම ගැන පොතපත බලලා යියෝ.
ඔව්.
එතකොට ඒ දැනුම මුලාවක්. මේ වේදනාව නිසා නේ ඒක අනේ දැනේ කම්මට පොඩ්ඩක්
ආදී. ඔව් එතන වචන ගොඩක් තියෙනවා. දැනුමයි වේදනාවයි මුලාවයි. ඔව්. තව වචන දාගන්නවා අපි.
මේ ඔක්කොම අර මේ එකටම යොමුෙන් අපි කතා කරා තිබුණේ.
සම්බන්ධයි.
ඔව්. එකටම ඇති වෙන දේක් තමයි අපි මේ වෙනම.
දැන් ඔය ඇති වෙන හැටි එහෙම තමයි හොයන්නේ. මේවා මේ ඇත්ත ඇති හැටියටම අපි දැනගන්නවද නැත්නම් අපි අපි හදාගන්න නිකන් මුලාවක ඉන්නවද අපිට මොනවා හරි හිතාගන්නත් පුළුවන් නේ මේක මෙහෙමයි කියලා එහෙමද නැත්නම් පවතින ස්වභාවයම අවබෝධ කරගන්න
කාලය එක්ක නෙමෙයි දුක සම්බන්ධ වෙන දැනුම සම්බන්ධ වෙන්නේ කාලයත් එක්ක නෙමෙයි
කිව්වත් හරි ඉතින් මම ඊළඟට අහන්න ඕන කාලය කියන්නේ මොකද්ද ඒකත් හොයන්න ඕන
ඒ කියන්නේ අතීත වදන
කිම කාලය
ඒ කාලය අල්ලන්න බෑ කියන්නේ ධර්මයේ කියන්නේ ඒක
කාලය අල්ලන්න එපා කියලා කියලා තියෙනවා
අකාලික කියන්නේ
අකාලික ඒ ධර්මයේ ගුණයක් අකාලික
කාලයත් එක්ක සම්බන්ධ නැද්ද අපි අපි සිටුවේදී අපි කෙලින්ම දැන් මොනවා කරද කල්පනා කරනකොට කෙලින්ම කාලයත් එක්කෙනෙම විදියට සම්බන්ධයි. දැන් අපි අපිටම ළමක් කියේ. ළම කිව්වම අපේ සිටුවේ කෙලින්ම අතීතය. කාලයත් එක්කෙනෙම දෙක
වෙන්නේ. ඔව් දැන් අතීතයක් දැම්ම නම් කාලේ.
කාලයක්
දැම්ම නම් කාලේ. වර්තමානයක් දැම්මා නම් කාලයට සාපේක්ෂව නේ කියන්නේ.
ඒක කාලය කාලික කියන එකේ තේරුම
නේද? කාලික කියන එක අපි වෙනම බලමු. කාලය කියන්නේ අපි අතීත වර්තමාන අනාගත කියනවා නම් කාලයක් නේ. කාලයට දාලා.
ඔව් කාලයටම
දාන්න. ඔව්. එකකට දැම්මා නම් ඇති කාලයට අහු වෙනවා. අතීතේ මෙහෙම දෙයක් තිබුණා කිව්වා.
ඒක ධර්මයේ අකාලිකයි කියන්නේ කාලයට ඉන්නපයි කියන එක නේද?
ගන්න එපයි කියන එකයි කාලයක් යෙදෙන්නේ නැහැ කියලා අවබෝධයක් තේන එකයි දැන්. අපි බලෙන් කාලෙට දාන්න නොදී ඉඳලා හරියන්නේ
නැහැ. දැන් අපි හැමතිස්සම දැන් මොකද අපි කාලය අල්ලනවනේ.
ඔව්. ඒක තමයි ඒක අවබෝධයක් එක්කේ නේද එකක්. අපි ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඔක දැන් තව විදිහට කිව්වොත් මම ඉන්නකම් කාලය තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ඕබෝධිසත්ත්ව ආත්මගෙන කිව්වා නේද? පෙර ඉපදිතා මරුමේ. එතකොට කාලයක් නැද්ද එතකොට?
ආත්ම දෘෂ්ටියත් එක්ක ඉන්නේ.
ආත්ම දෘෂ්ටියත් එක්ක එනවා කාලය. ආයි නැවත නැවත ඉපදි ඉපදි යනකොට කාලයට අහු වෙනවා. හැබැයි රහත් වුණ මොහොතේ පටන්
අකාලිකයි.
අකාලිකයි. ධර්මය අකාලිකයි.
ආ ඒක තමයි.
ධර්මයේ ප්‍රතිඵල අකාලිකයි.
කාලය අල්ලන්නේ
ඒකයි ඒකව කාලයට අහු වෙන්නේ නැහැ
අහු වෙන්නේ
නැහැ කාලයට විතර නෙවෙයි ලෝකෙට අහු වෙන්නේත් නැහැ ලෝකෝත්තරයි මේ ලෝකෙටයි කිසිම දෙයකට අහු වෙන්නේ නැහැ ලෝකයේ ඉක්මවා ගිහිල්ලා ලෝකෝත්තර
කාලය කියන්නේ පිට අපි සම්මතියක් වශයෙන් පිළිගත්තයක් මිසක් පවතින දෙයක් කියලා අපි
ඔව්
පසෙන්දන්නේ
ඔව් ඔක පොඩ්ඩක් ඉතින් මොනින් හිතුවත් පේනවා ඉතින් දැන් කාලය අපිනේ හදාගෙන තියෙන්නේ මේ රැය වෙනවා ඉලි වෙනවා අරව මේව දවසයි පැය ගානයි තත්තරයි ඔක්කොම
අපි කොහොමද කාලය එක්කනේ අපි හිතුවේලි දැනිතේ
ඔය ඒක දැන් මෙහෙමයි දැන් අපි ඇත්ත ඇති හැටේට නොදැන හදන සිතුවිලි වල කාලය තියෙනවා ලෝකෙට අහු වෙලා හිතන ඒවා කාලයට අහු වෙනවා ලෝකය කියන්නේ කාලයට අහු වෙලා රූපය පිළිගත්තහම රූපය තියෙනවා කියලා
කාලය
අහු වෙලා පින්කම් ගන්නක ගහක් ගන්නක ගහක පැලේ කාලේ තියෙනවා හැදෙන කාලේ මැරිලා යනවා නේද මේ ශරීරයට කාලයක් අපි දාලා නේද ඉපදුනා පොඩි කාලේ ඒ කාලේ හිටියේ
හැටි මගේ ඒ කාලේ නෙමෙයි සිතුවිල්ල කියනකොටම අපි කාලය අල්ලන්නේ නැහැ
සිතුවිල්ල කාලේ තියෙනවා මේ හිතයි කලින් හිතයි මීට කලින් හිතක් තිබුණා දැන් තියෙනවා ඉස්සරහට තව හිතක් එයි කාලයට දාන ඒක තමයි
හොයන්නේ
කාලය මොකද්ද කියන එක නේ කාලික කියන එකේ වෙන තේරුම් තියෙනවා
ධර්මය ඕන කාලයකට ගැලපෙනවා
කියන එක ඔව් ඒකත් ධර්මය ඕන කාලයකට ගැලපෙනවා ධර්මය ගැලපෙනවා කියන්නේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. අනිත් එක තමයි ධර්මයේ හැසිරුණොත් ඒ මොහොතේම ප්‍රතිඵල තියෙනවා.
ධර්මයේ
දැන් අපි දැන් හිතමු දැන් විභාගයකට ලියලා නම් ප්‍රතිඵල එනකම් බලා ඉන්න. නේද? එහෙම කාලයක් නැහැ ඒකේ. ධර්මයේ හැසිරුණොත් ඒ මොහොතේම ප්‍රතිඵල තියෙනවා. අනේ ඒ තේරුමෙන් අකාලික කියනවා. ඔකේ. ඒරුම් ගොඩක් තියෙනවා මේක අවබෝධයත් එක්ක අකාලික කියන එක පැහැදිලි වෙනවා ටිකක් ටික. දැනට ඒ ඕන එකකට දාගන්න. මොකද අපි මේ මට්ටමේ කතා කරන්නේ අර concepts ගොඩක් විතරයි. ඒ මට්ට ටිකක් හදාගන්න. ඔව්.
ඒ ඔක්කොම ලෝකේ තුල.
ඒවා ඔක්කොම අපේ කෙලෙස් මට්ටමින් හදන්නේ.
ලෝකේ
තුල ලෝකයට ආයි කියලා නම් ලෝකේ තුල ලෝකෝත්තර දැක්ම එනකොට ඕවා එකින් එක කැඩිලා යනවා.
ඉන්දමන්නේ ආලෝකීය වේගය දැනගෙන සම්බන්ධ සම්බන්ධයක් හරියන්නේ ආලෝකීය වේගය පරිවෝත සම්පූර්ණ බලවත් විද්‍යාවක්.
ඔව් එහෙමත් ඉතින් එහෙම විද්‍යාව පැත්තෙනු කියනවා මේ අයින්ස්ටයින් එහෙම කියලා තියෙනවා නේද? සාපේක්ෂතාවාදීදී හැබැයි ඒ කියන ඒවත් කොච්චර ඇත්තද කියන එක තව ප්‍රශ්නයක්. දැනට විද්‍යාවේ තියෙන ඒවා දැන් මේක අවුරුදු 50කට 100කට කලින් විද්‍යාවේ තිබුණ ඒවා අද වෙනකොට බොරු වෙලා තියෙනවා. සමහර ඒවා.
කාලය
අද තියෙන ඒවා තව කොච්චර කල් ඇත්තද වෙයිද කියන එක කියන්න බෑ. තව එකක් හොයාගන්නකම් මේ ටික අපි පිළිගන්නවා ඇත්ත කියලා. නේද?
මම මේ සම්මතය
අත්‍යවශ්‍ය කියලා. ඔව්. අන්න හරි. අපි දැන් බුදුදහම හොයන්න ඕන උතනින් එහාට. නේද? දහමට අනුව මොකද්ද මේ තියෙන්නේ? සක්කාය දිට්ඨියෙන් පටන් ගත්තාම ගෙලින් මොකනින්නේ පටන් ගන්න. සක්කාය දිට්ඨිය තියෙනකන් මතක තියාගන්න ධර්මයේ දැකලා නැහැ. ඒ කියන්නේ ආර්ය මාර්ගයට වැටිලා නැහැ. ලෝකෝත්තර පැත්ත දැකලා නැහැ. එතකන් කතා කරන්නේ මේ ලෝකෙට අයිති දෘෂ්ටියෙන්, ලෞකික දෘෂ්ටියෙන්. අපි හොයන්න ඕනනේ. එතන අල්ලගත්තනම් ගොඩක් ප්‍රශ්න විසඳෙනවා.
තමාතුලින්ම තමයි
ඒක. ඔව්. එකක් ඉතින් ලෝකෙ දකින්නක් කියලා තියෙන
තමාතුලින්. සම්මා දිට්ඨිය කියනකොට තමයි
සම්මා දිට්ඨිය ඇති වෙන්න ඕන ඉතින් මේ ලෝකෝත්තර මාර්ගේ පටන් ගන්න. නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්නේ.
නිවන සම්මා දිට්ඨිය හරියට આવුත් අලුත් කොහොම හරි
එහෙම එකකුත් තියෙනවා. සම්මා දිට්ඨිය නැතුව අනිත් ඒවා එකක්වත් එන්නේ
නැහැ.
එහෙම ගිහුවා නම් ඊට හොඳයි. සම්මා දිට්ඨිය නැත්තම් ඉතුරු මාර්ගාංග උපදින්නේ නැහැ. මම කියන්නේ මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨියකුත් තියෙනවා. ලෞකික සම්මා දිට්ඨිය තමයි මම කියන පින්පව් ගැන දෙකේ නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙන එක. හරි. ඒක සාමාන්‍යයෙන් දන්නවනේ නේද? අපි ඒක නෙමෙයි කතා කරන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන. ලෝකෝත්තර සම්මා දිට්ඨිය තමයි මතක තියාගන්න බුදු කෙනෙක් පෙන්වන්නේ. ලෝකෙට අයිති සම්මා දිට්ඨිය අනිත් ශාස්ත්‍රවරුත් පෙන්වනවා. පව් කරන්න එපා, පින් කරන්න කියන එක හැම ආගමේම කියනවා. බුදු දහම වෙනස් වෙන්නේ ලෞකික සම්මා දිට්ඨිය නෙමෙයි, එතනින් එහාට ගිය ලෝකෝත්තර සම්මා දිට්ඨියක් වෙනවා. මේ ලෝකෙන් එතෙර වෙන්නේ කොහොමද? නැවත නූපදින්නේ කොහොමද? උපදිනවා කියන්නේ ලෝකෙට අයිති දෙයක්. සසරේ යන නේද? ඒ සසර ගමන යහපත් කරන්නේ පින්බව් කියන්නේ. දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ එතනින් එහාට ගිය එකක්. මේ සසරෙන්ම ගැලවෙන්නේ කොහොමද? නැවත නූපදින ධර්මතාවයක් තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. උපදීම කොයි මොහතකවත් වර්ණනා කරන්නේ නැහැ. උපදීමක් ගැන කතා කරනවා නම් මතක තියාගන්න ඒක බුදුදහම නෙවෙයි කියලා. බුදු කෙනෙක් උපදීම තව මොහොතක්වත් උපදින්න එපා කියන එකමයි දේශනා කරන්නේ. එහෙනම් අෂ්ටමෙන් හොයන්න ඕන ලෝකෝත්තර ධර්ම හොයනකොට. සම්මාදිට්ඨිය ඇති කරගන්න. සම්මාදිට්ඨිය ඇති කරගන්න විදි ටිකක් කියලා තියෙනවා. එකක් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධය. දුක මොකද්ද? දුක්ඛ සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔකේ නාවෝ. තව විදිහක් තමයි ලෝකය ගැන අවබෝධය. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔකෙනු සම්මාදිට්ඨිය ඇති කරන්න ඕන. එහෙම නැත්නම් රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? ඒ මාර්ගයේ දකින්න කොටත් සම්මාදිට්ඨිය ඇති වෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර. ලෝකේ ඉස්මවායන සම්මාදිට්ඨිය. ඒ විදිහට තව තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රය කියලාම වෙනම එකක් තියෙනවා. ඒකේ 16 ආකාරයකට විතර තියෙනවා. ඈ මේ ආයතන කියන්නේ මොකද්ද? ආයතන සමුදය මොකද්ද? ආයතන නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඕක දකින්නේ කෙනාටත් සම්මාදිට්ඨිය ඇති කරගන්න පුළුවන්. ඒකෙන් තේරුම් ගන්න ඔය කොයි එකෙන් සම්මාදිට්ඨිය ඇති වුණත් හැම එකටම ගැළපෙන්න ඕන. එකකට ගැළපිලා අනිත් එකට ගැළපෙන්නේ නැත්නම් තේරුම් ගන්න ඕන තාම සම්මාදිට්ඨිය පහළ වෙලා නැහැ. මොකද අපට ප්‍රශ්නයක් එනවා දැන් චතුරාර්ය සත්‍ය දැනගත්තාම සම්මාදිට්ඨිය එනවනේ. මම චතුරාර්ය සත්‍ය දන්නා එහෙනම් මට සම්මාදිට්ඨිය තියෙනවා කියලා. එහෙම හිතුවට බෑ. මේ වචන ටිකනේ දන්නේ නේ. ඒක ගැඹුරින් දැකලා නෙමෙයිනේ කියන්නේ. ඒක ගැඹුරින් දැක්කද කියලා බලාගන්න විදිහක් තමයි අනික් කියන ඒවට ගැලපෙනවා. ලෝකය මොකද්ද? ලෝකය සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඒ ගැන අවබෝධයක් තියෙනවා. රූපේ මොකද්ද? රූප සමුදය, නිරෝධය, මාර්ගය ගැන අවබෝධයක් තියෙනවා. ආයතන මොකද්ද? ආයතන සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය ගැන අවබෝධයක් තියෙනවා. ඈ ඔයගේ අනිත් ඒවටත් දාලා තියෙනවා. පස්සේ කියන්නේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔන්න ඔයගේ අවබෝධයක් තියෙනවා. තියෙනවා නම් සම්මාදිට්ඨිය තියෙනවා ලෝකෝත්තර. කියන්නේ ඔය දැක්ම අවුත් විතරයි ලෝකෙන් ලෝකේ ඉක්මවා යෑමක් ගැන කෙනෙකුට හිතන්නවත් පුළුවන්. කියන්නේ ලෝකේ මොකද්ද? ලෝකේ හටගන්නේයි. ලෝක නිරෝධය මොකද්ද? මාර්ගය මොකද්ද? ඔක දන්නේ නැත්නම් ලෝකෙන් මිදීමක් ගැන හිතන්නවත් බැහැ.
කෙනෙකුගේ ලෝකයේ කියන්නේ අවත ලෝකයේ තමන්ගේ ඇතුලේ ලෝකයේ
දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ලෝකය තමන් තුලින් දකින්න. එහෙම නැත්නම් මේ සලායතන ලෝකයක් තියෙන. ආයතන හරින් හදපු ලෝකයක් තියෙන. හැබැයි අපි ඉන්නේ අපි ලෝකය කියන්නේ මොකටද? එළියේ තියෙන බාහිර දේවල් වලට නේද? මේ ගෙදර දෙස්පුටු නේද? ඉන්න පුද්ගලය පුද්ගලය කියන්නේ ශරීර සත්තු මිනිස්සු නේද? ඊළඟට පරිසරයේ ගස් ගල් ඉරහඳ තාරකා කඳු පල්ලම් අරවා මේවා ඉඩකඩම් ඔවා තේරම ලෝකය. ඕක තමයි අපට තියෙන ලෝකය. තතර බුදුරජාණන් වහන්සේ අනාර කෙනෙකුට රෝහිතස්ස කියලා කෙනෙකුට දැන් දේශනා කරනවා. එයාට කියනවා මේ ඔය බාහිරෙන් ලෝකෙ දැකලා ඔක කෙලවරක් දකින්න බැහැයි කියලා. එතකොට එයා කියනවා ඕක හරියටම හරි එයාට පුළුවන් පෙර ආත්ම බලන්න. එයාගේ කලින් ජීවිතේක එයා 이르දි බල මහා 이르දි බල සම්පන්නව ඉඳලා ඉරිදි බලෙන් ගියාලු ලෝකෙ හොයාගෙන විශ්වයේ දිගට දිගට ගියාලු. එතකොට මේ දැන් අපි ලෝකය මොකද්ද? ලෝක සමුදය නිරෝධේ මාර්ගයක. දැන් අර බුදුරජාණන් වහන්සේට දේශනා කරන රෝහිතස්සට දේශනා කරන අය බාහිරෙන් ගිහිල්ලා ලෝකයේ කෙලවර දකින්න බෑ. හරි. එයා කියනවා එයාගේ පෙර ආත්මයකත් එයා ගියා මෙහෙම අවුරුදු 100ක් ගියාලු විශ්වෙයි. ගිහිල්ලා ගිහිල්ලා එයා මැරුණා විශ්වයේ කෙලවර හම්බුන්නේ. ඊට පස්සේ දෙවි කෙනෙක් කියලා ඉපදිලා හොම එන්නේ කතාව. මේ ධ්‍යාන වඩපු කෙනෙක් නේ. ඉතින් එයා කියනවා ඒක ඇත්ත. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ කෙලවර දකින්න නැතුව නිවන් දකින්නත් බැ. තේම ලෝකයේ කෙලවර බාහිරෙන් හොයලා හොයලා හොයාගන්නත් බැ. හැබැයි ලෝකයේ කෙලවර දකින්න නැතුව නිවන් අවබෝධ කරන්නත් බැ නේ. ලෝකයේ කෙලවර දකින්නත් ඕන. ලෝකය අවබෝධ කරන්නත් ඕන. ඊට පස්සේ පෙන්නනවා ලෝකයේ බාහිර එන්නේ තමන් තුලින් ලෝකයේ දකින. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් එනවා බුදුහාමුදුරෝ දේශනා කළේ වෙන ලෝකයක් ගැනද? අපි හිතන ලෝකේ නෙවෙයිද? මේ ධර්මය කියන්නේ වෙන එකක් ගැන කතා කරන එකක්ද? මේ අපි ජීවත් වෙන ලෝකේ ගැන නෙවෙයිද කියලා නේද? දැන් ඒක හොයන්න ඒක හොයන්න තියෙන්නේ අපි ලෝකේ කියන තැනින් තමයි අපිට පටන් ගන්න තියෙන්නේ. වෙන පැත්තකින් හිතන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි ලෝකය කියලා කියන්නේ මොනවද? මොනවටද අපි ලෝකය කියලා කියන්නේ? ඉස්සෙල්ලා කියපු මේ වටවිටාවේ පේන්න තියෙන නේද? දේවල් ටිකට තමයි අපි ලෝකය කියන්නේ. කියන්නේ බාහිර. දැන් ඒ බාහිරේ තියෙන දේවල් තියනවා කියලා අපි දැනගත්තේ කොහොමද කියලා හොයන්න. තියෙනවා කියලා දන්නේ කොහොමද? හරි. ඔය බල්ලෙක් පුරනවා ඇහෙනවා නේද? ඒ ගොරෝනවත් ඇහෙනවා නේද? නේද? දැන් ඒවා අපේ ලෝකෙට අයිති දේවල් නේද? බාහිර පරිසරයි බල්ලෙක් ඉන්නවා, රෙහි විදුලි කොටනවා, ගොරෝනවා. නේද? ඔවා ලෝකෙට අයිති දේවල්. අපි දන්න ලෝකෙට අයිති දේවල්. දැන් ඒවා අපි දැනගන්නේ කොහොමද කියන එක දැන් හොයන්න ඕන. දැන් බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? සද්දේ තමයි අපට ඇහුනේ. අපිට බල්ලෙක් පෙනුනේ නේද? සද්දේ ඇහුන හින්දා අපි දැනගෙන තියෙනවා බල්ලෙක් ඉන්නවා කියලා. ওই සද්දේ ඇහෙන හින්දා ගොරෝනවා කියලා දැනගෙන තියෙනවා නේද? ඒව එක්ක තව දැනගන්නවා වහින්න එනවා විදුලි කොටනවා අරව මේවා ගොඩක් තව දැනගන්න දේවල් තියෙනවා.
අදහස් ගොඩක් හිතට ගලාගෙන
එනවා. ඔව්. අදහස් ගොඩක් හිතට ගලාගෙන එනවා ඒ ඔක්කොම ලෝකෙට. බාහිරේ යන. නේද? දැන් ඒව පටන් ගත්තේ කොහෙන්ද? සද්දේ ඇහිලා. හ්ම්. ඔය සද්දේ අහුන් නැත්තම් ඒව දැනගන්න විදිහක් නැහැ. නේද? ඒ දුරන සද්දේ අහුන් නැත්තම් බල්ලෙක් ඉන්නවා කියලා අපිට අදහසක් නැහැ. අපේ ලෝකේ නැහැ ඒතකොට බල්ලෙක්. ඔගේ සද්දේ අහුන් නැත්තම් ගොරවනවා කියන කතාවක් නැහැ. ඒතකොට ලෝකය ගැන දැනගෙන තියෙන්නේ ඔන්න දැන් මේ මේ වෙලාවේදී නම් මේ කණෙන් සද්ද අහලා. නේද? අපි බාහිරෙන් අරන් තියෙන්නේ එතකොට කන නිසා සද්ද සංඥාවක් විතරයි. ඉතුරු ටික ඔක්කොම දැනගෙන තියෙන්නේ කොහෙන්ද? හිතෙන්. හැබැයි අපි විශ්වාස කරන්නේ හිතන්නේ එළියේ තියෙන දේවල් තමයි මේ දැනගත්තේ කියලා. එළියෙන් බලනකොට අරන් තියෙන්නේ සද්දයක් ගත්තා කියමු. නේද? කන නිසා සද්දයක් ගත්තා. ඉතුරු ටික ඔක්කොම කරලා තියෙන්නේ කවුද? හිත. තොර බලන්න හිතෙන් කියපු දේවල් ටිකක් නේද අපි දැනගෙන තියෙන්නේ ලෝකෙ කිය. හැබැයි හිතට පේනවා නේද? දැන් බල්ලෙක් කියනකොට බල්ලෙක්ගේ රූපයක් හිතට පේන ගතියකුත් තියෙනවා නේද? දැන් බල්ලෙක් කිව්වහම අපිට කපුටෙක් පේන්නේ නැහැ නේ. බල්ලගේ රූපයක් පේන ගතියකුත් තියෙනවා නේද? අපි හැමෝටම නිකන් එක වගේ බල්ලෙක් කිව්වහම අපි දන්නවා කකුල් හතරක් තියෙනවා වල් දෙකක් තියෙනවා මේ විදිහේ එකෙක් තමයි. උන්ට නැතුව අර පියාඹන්න පුළුවන් කියලා හැම හිතන්නේ නැහැ. ඒත් අපි ඒකට නිකන් අර සම්මත කරගෙනක් තියෙනවා මේ විදිහේ දෙයක් කියලා. ඒ හින්දා අපිට මේ බාහිර ලෝකෙ ගැන කතා කරන්න පුළුවන් වචනවලින. නේද? ඒකට කියනවා සම්මතය කියලා. සම්මතෙන් තමයි අපේ භාෂාව හැදිලා තියෙන්නේ වචන ටික. හරි. එතකොට ඔය ඉස්සෙල්ලා අහපු ප්‍රශ්න ටික ඔක්කොම දැන් සම්මතේ තියෙන වචන ටික දාලා තමයි අහන්නේ මේක කියන්නේ මොකද්ද මේක කියන්නේ මොකද්ද. ඉතින් අපිට ඒකෙන් තමයි කතා කරන්න වෙන්නේ. හැබැයි මතක තියාගන්න ඒවා අපිම දාගත්තු වචන ටිකක් දාලා ඒවට අපිමයි තේරුම් දීලා තියෙන්නේ. මේකට මෙහෙම තේරුමක් දෙමු කියලා. ඕක ඉගෙනගෙන තමයි ඊළඟට අනිත් පැත්තට. ඒකයි දැන් මොකක් හරි කියනකොට ආයෙකින් අදහස් කළේ මොකද්ද කියලා අහන්න වෙන්නේ. වචන කිව්වට හිතේ තියෙන සමහර විට වෙන අදහසක්. ඔව්. ඉතින් නෑ බුදුහාමුදුරුවෝ උත්තර දීපු තැන්වලත් ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් ඇහුවම ඒකෙන් ඔයා අදහස් කරන්නේ මොකද්ද කියලා අහලා තමයි ඒකට උත්තරේ දෙන්නේ. දැන් මම ගැන ප්‍රශ්න අහනකොට ඔයා මම කියලා හිතන්නේ මොකද්ද කියලා ඒක අහලා ඒකට අදාළව තමයි උත්තර ටික දෙන්නේ. හරි. ඒ විදිහට තමයි අපිට ධර්මයේ හොයන්න තියෙන්නේ. දැන් අපි ලෝකය ගැන ප්‍රශ්න අහනවා නම් අපටත් ඒ වගේ තමයි ඉස්සෙල්ලා අහයි ඔයා ලෝකේ කියලා කියන්නේ මොකද්ද කියලා අහයි නේද? ඊට පස්සේ ඒකට තමයි උත්තරේ දෙන්නේ. ඒ විදිහට තමයි අපි ධර්මයේ හොයන්න ඕනේ. අපි ලෝකේ කියලා හිතන්නේ ඔය එළියේ තියෙන දේවල්. දැන් ඒවා හොයන විදිහත් තමයි හොයන විදිහත් ධර්මයේමයි තියෙන්නේ. දැන් ඒ දැනගත්තේ කොහොමද? දැන් අපිට පේනවා මේ සද්ද නිසා අපි ලෝකයක් ගැන දැනගෙන තියෙනවා වටපිටාව ගැන නේද? ඒ වගේ අනිත් ඒවා දැනගත්තු හැටි බැලුවොත් මේ ඇහෙන් පේන හින්දා දැනගෙන තියෙනවා නේද? තව කොහොමද? ගන්ධ සුවඳෙන් දැනගන්නවා, රස වලින් දැනගන්නවා, ස්පර්ශ වලින් දැනගන්නවා. ඒකට තමයි මේ ආයතන ටිකෙන්මයි අපි ලෝකේ ගැන දැනගෙන තියෙන්නේ. වෙන විදිහකින් නෙවෙයි.
පංචස්කන්ධය තුල
ආයතන. පංචස්කන්ධය කියන්නේ වෙන එක. පංචස්කන්ධය කියනකොට ඉන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. එක දැන ගැනීමක් තුල තියෙනවා ඒ જાති පහ. දැන් අරහි බල්ලෙක් ඉන්නවා කියන රූපයක් තියෙනවා. ඒක ගැන අපිට වේදනා වින්දනයක් තියෙනවා. කැමැතිද අකමැතිද නේද? වේදනා ගැතිය. සංඥා කියනවා. ඒ ගැන අපේ චේතනා ටික තියෙනවා. ඈ අදහස් ටික. බල්ලා ගැන අදහස් ටික තියෙනවා නේද? සංකල්ප. ඒ ගැන දැනුවත් වීම තමයි හිත දැනගත්තානේ විඥානේ. දැනුවත් වෙන ස්වභාවය විඥානේ. එතකොට මේ බල්ලෙක් ඉන්නවා කියනකොට පංච උපාදානස්කන්ධය හටගෙන. හරි. ඒ જાති පහ හටගෙන. හැබැයි එක ආයතනයයි වැඩ කළේ. සෝත ආයතනේ කණෙන් සද්දය ඇහුවා, ඊටු ටික හිතෙන් කළා. ඔය වගේ අනිත් ආයතනකින් ඇහෙන් දැක්කත් අපි ඔය ටිකම හදනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. නාසයෙන් ගඳ සුවඳක් ආවත් ලෝකෙට ඇති රූපයක් ඔතෙන්ට දාගන්නවා. රසටත් එහෙමයි, ස්පර්ශයටත් එහෙමයි. මේ මොන ආයතනෙන් ගත්තත් ලෝකේට අයිති, ලෝකේ කියලා දැන් අදහස් කරන්නේ මේ බාහිර ලෝකේ. බාහිර ලෝකෙට අදාළ දෙයක් අපි දැනුවත් වෙනවා. නේද? ඒක ටිකක් නුවණින් හිතුවොත් පේනවා ආයතනකින් අරන් තියෙන්නේ ඒ ආයතනෙට ගන්න පුළුවන් සංඥාවක් විතරයි. ඇහෙන්නම් රූප සංඥාවක්, කනෙන්නම් ශබ්ද සංඥාවක්, නාසයෙන්නම් ඒ ගඳ සුවඳ යන ගහන සංඥාව, දිවෙන්නම් රස සංඥාව, කයෙන්නම් ස්පර්ශ පොට්ටබ්බ සංඥාව. මේ සංඥා ගැනීම විතරයි ආයතනෙන් කරන්න පුළුවන්. නේද?
පොඩි ළමයෙක් සම්බන්ධ කොහොමද
කරන්නේ? පොඩි ළමයාත් ওই ටිකම තමයි කරන්නේ. අපේ දාන වචන දාන්නේ නැහැ. මොකද තාම භාෂාව ඉගෙනගෙන නැහැ. හැබැයි ලෝකේ ගැන දැනගන්නවා. එයාගේ භාෂාවෙන් එයා කියනවා. නේ අපි
දවසේ
අපි ඒවට තව වචන ටිකක් ඒක ඔය ඒව තමයි දැනුම කියන්නේ. අපි දැනුම එකතු කරගෙන තියෙනවා. පොඩි ළමයටත් ඉතින් ඒ දැනුමම පොවනවා ටික ටික.
දවසක් වගේ කෙනෙකුට කොහොමද
සම්බන්ධ? තේයාගේ ඇහැට අරමුණු වෙනවනේ මොනවා හරි. ඇහැරලා නම් ඇහැ වැඩ කරනවනේ. කන වැඩ කරනවානේ, කනට සද්ද ඇහෙනවා. ඒවා මොනවද කියලා එයා පණවන්න යන්නේ නැහැ. ඒක
ඒක සක්කාය දිට්ඨිය තියෙනවා.
සක්කාය දිට්ඨිය තියෙනවා. නැත්නම් ඉතින් පොඩි වෙනකොට රහත් වෙලා ඉඳලා ඊට පස්සේ සංසාරයට වැටෙනවා නෙවෙයි.
රූප
දැන් ඒක තමයි අපි හොයන්න ඕන. දැන් රූප සංඥාවක් එයාට එන්නේ නැද්ද?
නෑ,
අඳුරන්නේ ඒක. එතකොට එයාට ලේබලයක් දාන්න බෑ. දැන් එයාට බෝලයක් දුන්නොත්. හරි? ඔක ස්පර්ශ කරාම ඒ බෝලේ ස්වභාවය එයා දැනගන්නවනේ. බෑ, එයා බෝලය කියන වචනේ දන්නේ නැහැ. සෙල්ලම් බඩුවක් දුන්නා කියන. ඒකට කියන නම තාම දන්නේ නැහැ. ඈ? තමලා තාත්තලා තමයි උගන්වන්නේ ඔයකට කියන්නේ බෝලේ අරවා මේවා කියලා නේද? එයා ඊට කලින් ඒක අඳුර ගන්නවා. වචනේ නැති වුණාට මේකේ තියෙන්නේ
ලෝකේ නිර්මාණය කොහොමද එයාගේ පිට ඇතුලේ දැන් අපේ දවසක ළමයි.
ඒක තමයි. දැන් මේක අහගන්නකෝ. දැන් බෝලයක් දෙන්නකෝ පොඩි ළමයකට ඊට කලින් බෝලේ කියලා දන්නේ නැති. එයා කොහොමද ඒ ගැන දැනගන්නේ? ස්පර්ශ කරනවා. කටේ දානවා නේද? රස බලනවා. ඈ හන්දට පාට බලනවා එහැ කරකෝල. මොනවාද මේ කරන්නේ? මේ ආයතන පහෙන් බලනවා මේක. හරි? සුවඳ බලනවා. නේද? මොකද ඔය ආයතන වලින් විතරයි ලෝකේ අඳුර ගන්න පුළුවන්. හරි? අර වචන මොකුත් දන්නේ නැහැ. කවුරුත් කතා කරන කෙනෙක් ළඟ නැහැ කියලා හිතන්නේ එයාට බෝලයක් අහු වෙනවා. දැන් එයා ඔක අර ආයතන ටිකෙන් අල්ලලා අල්ලලා මේ ආයතනෙන් මේක මෙහෙමයි අත්දකින්න පුළුවන්. මේ ආයතනෙන් මෙහෙම අත්දකින්න පුළුවන්. ඔය ටික එයා ස්ටෝ කරගන්නවා. හරි. ඒ අත්දැකීම් ටික. එතකොට ඊළඟට යාට පුළුවන් ඒ දාගත්තු ඒවට ගැලපෙන මොකක් හරි. අපි හිතමු දැන් ඇහෙන් දැකලා දාගන්නවනේ. ඇහෙන් අපි දන්නවනේ රූප සංඥාව විතරයි කියලා. දැන් එයා ඊළඟ සැරේ බෝලේ නෙමෙයි, ඒ බෝලේ පින්තූරයක් ඒ වගේ පේනවා කියන. ඒක දකිනකොට එයාට මතක් වෙන්නේ මොකද්ද? මේ ලෝකෙට ආйти බෝලේ. අර බාහිරේ තියනවා කියලා කලින් හිතපු අරක් දැකීමට ඒක දාගන්නවා. මතක් කරගන්න. ඒ හැකියාව ඇති කරගන්නවා. වචන මුකුත් දන්නේ නැති වුණාට ඒ ලෝකෙට ආйти දේවල් දැනගන්න හැකියාව ඇති කරගන්න ආයතන වල. දැන් අපි කරන්නේ තෝකම. මේ
නමයට දැන් සිතුවිලි දැන් ඒ හරහා සිතුවිලි ජනිත වෙනවා කියලා
අපි දැනගන්න. බල්ලිත් සිතුවිලි නැත්තම් දැන් ඔබ මේ බෝලේ රූපයක් දැක්කහම අරක මතක් වෙන්න පුළුවන්.
බල්ලිබුරුමයි කියන්නේ අපි දැන් ජනසිකේ.
හරි. වල් දැන් බල්ලෙක් දැකලා තිබුණත් බලු පැටියෙක් හරි බුරනවා. එතකොට රූපෙයි සද්දෙයි එයා ඒ දෙක සම්බන්ධ කරගන්න. ඊට පස්සේ බල්ලා පේන්න ඕනේ අර සද්දය ඇහෙනකොට එයාට හිතට පේනවා අර බල්ලාගේ රූප. නම දන්නේ නැහැ. ඒකනේ දැන් අපි දෙන්නේ සිංහලෙන් නම්නේ. වෙන රටකට ගිහින් බලන්න ඒ ළමයි වෙන නම්නේ දෙන්නේ. ඒ චීනෙට හරි ජපානෙට හරි ගිහිල්ලා බල්ලෙක් වෙන්නුවොත් වෙන මොකක් කර කියන්නේ. හැබැයි ලෝකේ අඳුරගන්නේ නැද්ද? ඒ වචනවල නෙමෙයි
ලෝකෙදී මොන දෙයක් කෙනෙක්
වචනේ කියන්නේ ඔව් වචනේ කියන්නේ සම්මතයක් විතරයි. අන්තිමට එන්නේ මේ ආයතනවලට උක දැනෙන්නේ කොහොමද කියන එක. හරි. ඒකයි මේ ඔක්කොම මේ ආයතනවලට ගන්න පුළුවන්. සලායතන ලෝකයක් තියෙනවා. ආයතන හයෙන් හදන ලෝකයක් තියෙනවා. හදන කියන එක තව තේරුම් ගන්න ඕන. මූලිකව තේරුම් ගන්න කොතෙන්ට ගියත් පිටරටකට ගියත් අපි මේ ආයතන හයෙන් අත්දකින ටික තමයි දන්නේ. අඟහරු ලෝකෙට ගියත් ඔච්චර තමයි. එතන කියලා මේ අමුතු අත්දැකීමක් ගන්න නැහැ. මේ හයට යම් කිසි දෙයක් අහු වෙනවද සලායතන වල? ඔය ටික තමයි. දිව්‍ය ලෝකෙ ගියත් ඔච්චරයි, සතර පායේ ගියත් ඔච්චරයි. ආයතන වැඩ කරනවා නම් ඒ ආයතන වලට අහු වෙන ටික විතරයි.
ඊළඟට අර මුහුණත් එක්ක දැන් අර දවසේ ළමයායි කිව්වනේ. ඔව්. දැන් මේ ළමයා හැම සද්දෙටම එක ප්‍රතිචාරයක් දක්වන.
ප්‍රතිචාර වෙනස්. ඒකත් තේරුම් ගන්න.
අන්නට ඇහෙන සද්දෙට
අපි
මේ ළමයා දැන් ලොකු සද්දයක් කරනොත් දක්වන ප්‍රතිචාරයද ඊට වෙනස් සද්දෙකට. ඔව්.
දැන් ඒකත්
එයාට මෙහෙමයි දැන් අපිටම බංග බුරන සද්දෙ තියෙනවා. එයා අහලා නැහැ ඒක කවදාකවත් ජීවිතේ පළවෙනි වතාවට අහන.
එයා සිතුවිලි ජනිත වෙනවද? ඒක හරහා.
එයා බය වෙන්නේ නැද්ද? දැන් ඔයා මෙහෙම හිතන්න ඔයා කවදාවත් අහලා නැති සද්දයක් දැන් ඇහෙන. ඔව්. ඒක ගැන කිසිම සිතක් පහළ වෙන්නේ නැද්ද? අවදා ගන්න මේක අහලා නැති සද්දයක් කොන්නේ ඇහෙනවා කියලා. නැත්නම් අරකට පොඩ්ඩක් සමානයි. මේ වගේ සද්දයක් ඇහුණා මොකද්ද දන්නේ? තේරෙනවද? ඒකත් අපි මේකට දාගන්නවා. ඒක කලින් අත්දැකලා තියෙන්න ඕන කියලා එකක් නැහැ.
මමයි කියන හැඟීම තියෙනවා.
ඒකට අපි එමු දැන් ආයතනේ වැඩ කරන හැටි ඒකට බලන්න වෙනවා. දැන් ඔය පළවෙනි දේ තමයි ඔන්න දැන් අපි සද්දය ඇහිලා අරහෙ බල්ලෙක් ඉන්නා කියලා දැනගත්තානේ. දැන් හෙ බල්ලෙක් ඉන්නව මම ඉන්නවද? සක්කාය දිට්ඨිය ඇති වුණාද? ඇති වුණා. කොහොමද ඇති වුනේ?
මොලේ දෙන්න.
ඈ?
සංඥා මොලේ දෙන්න සංඥා.
නෑ දැන් මම කියන.
ඔව්.
මම ඉන්නවා කියලා
ඔළුවට එන සංඥාවනේ.
කොහොමද දැන් අපි බල්ලා හින්දා?
නෑ
දැන් බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ.
ඒ කියන්නේ මම සද්දයක් අහුවා කියන නෑ හෙන්නේ.
ආ අන්න හරි.
මම එහෙනම්
දැන් බල්ලා ඉන්නවා කියලා දැනගත්තේ කවුද?
මම.
ඒකට ගියේ නැතත් සද්දය ඇහුනේ කාටද?
මට.
දැන් ඒ බල්ලා ආයේ අත්දකින්න අපි ආයේ උගේ සද්දය අහනවා කියමු නැත්නම් බල්ලා ඉන්නවද බලන්න හදනවා. කවුද මේ කරන්න හදන්නේ?
මම.
එතන දැන් බාහිරේ දෙයක් පැනෙව්වහම තියනවා කියලා බාරගත්තහම ඒකේ අනිත් පැත්තෙන් මම ඉපදිලා මම හටගෙන හරි ඕක තමයි ලෝකෙට ආйти දැක්ම කියන්නේ දැන් එළියේ ගොරෝනවා කියපු ගමන් මේ පැත්තේ ඒකට සාපේක්ෂව මම ඉන්නවා මට සාපේක්ෂවයි බාහිරේ කියන්නේ අපි බාහිරේ කියලා කියන්නේ තමන්ට සාපේක්ෂව නේද බාහිර ලෝකේ කියලා කියන්නේ මම නෙමෙයි එළියේ තියෙන දේවල් නේද මාව වෙන් කරගෙන ඊටු ටික තමයි බාහිරේ කියන්නේ හරි ඒ කියන්නේ බාහිර කියනකොටම අභ්‍යන්තරයක් හැදිලා ඉවරයි සාපේක්ෂ බාහිරයක් කියන්නේ අභ්‍යන්තරයක් තියෙන හින්දා නේ නැත්තම් බාහිරේ විතරක් තියෙන්න බෑනේ අභ්‍යන්තරයක් නැත්තම් ඒ අපට හොරෙන් අර මම රිංගලා ඉවරයි. ඕක තමයි මේ සක්කාය දිට්ඨිය කියන්නේ. ලෝකෙට ආйти දැක්මේදී මම කියන එක ඉබේම රිංගනවා. ඒ තරම් අපේ පුරුදු බලවත් වෙලා තියෙන්නේ. මේ සංසාරේ ආපු පුරුද්ද. මේ ජීවිතේ විතරක් නෙවෙයි අනන්ත කාලයක් ආපු පුරුද්දක් ඔක. හරි? ඒක ඉබේම එනවා අපි ලෝකෙට ආйти දෙයක් පිළිගන්න කොටම. අපි දැන් හොයන්න ඕන මේ පිළිගන්න දේ ඇත්තම සිද්ධියද? ඕකද ඔය ඇත්ත ඇති හැටි. අපිට පාලියෙන් කියන්නේ යථාභූත తත්වය. යථාභූත ඥානය කියන ඇත්ත ඇති හැටි දැන් දැකීම. අපිට තියෙන්නේ ඇත්ත ඇති හැටි දැනගන්න එකක්ද අපේ හිත කියන දේ දැනගන්නවා. දැන්ටම පෙනුණා මේ හිත කියන දේ තමයි දැනගත්තේ. ඒක ඇත්තද කියලා හොයන්න අපි යනවා. බල්ලෙක් ඉන්නවද කියලා ගිහිල්ලා බලන්න එහෙම පුළුවන් නේද? ඒ බලන්නේ කොහමද? තව ආයතනයක් උපද්දන. ඇහැක් උපද්දලානේ බලන්න තියෙන්නේ. නේද? එතකොට බල්ලෙක්ව පෙන්වුනොත් හරි ඇත්ත කියලා පිළිගන්නවා. හැබැයි ඒ කියපු එකත් ඇත්තද කියලා අපි හෙව්වේ නැහැ. ඒ පේන දේ තියෙනවා කියලා පිළිගන්න දැක්මක ඇවිල්ලා තියෙනවා. ඇහෙන දේ තියෙනවා කියලා පිළිගත්තා වගේ. පේන දේ තියෙනවා කියලා පිළිගන්නවා. දැන් ඕවා ඔක්කොම දෘෂ්ටි කියලා තමයි දහමේ පෙන්වන්නේ. ඈ ලෝකෙට ආйти දෘෂ්ටි. ලෝකෝත්තර දැක්ම ඕක නෙවෙයි. ලෝකෝත්තර දැක්ම ගන්න නම් හොයන්න කියනවා මේ ඇහැ කරන්නේ මොකද්ද? කන කරන්නේ මොකද්ද? මේ ආයතන ටික පිරිසිඳ දකින්න කියනවා. පිරිසිදු දකින්න කියන්නේ ඇත්ත ඇති ඇටියට දකින්න අවබෝධ කරගන්න. ඒකට ආයතන අවබෝධ කරගන්න ඕන ලෝකේ දකින්න. මෙතෙන්දීම ගන්න පුළුවන් දැන් කණෙන් ශබ්දයක් ඇහුණා. ඒක අපි පිළිගත්තා කියමු කණෙන් ශබ්දය ඇහුණා නේද? ඒකට අනුව අපිට බල්ලෙක් ඉන්නවා කියලා හිතුණා. දැන් ඕක ඇත්ත ඇති හැටිම වෙන්න පුළුවන්. එහෙම නොවි වෙන්න විදි නැද්ද? ඔය සද්දේ රෙකෝඩ් කරලා කවුරු හරි දැම්මනම්. සමහර වෙලාවට දැන් මේ බණ අහනකොට රෙකෝඩ් කරපු අහනකොට හිතව ගන්න ටෙලිෆෝන් එක ට්‍රින් වෙනවා. කොහේනෝ ටෙලිෆෝන් එක. බලනකොට අර බණ රෙකෝඩ් වෙලා තියෙනවා. අපිට හිතෙන්නේ අපේ ෆෝන් එක රින් වෙනවා නේ. බල්ලෝ කෑ ගන්න මේවා තියෙන.
එතකොට වීදුරු පින්නේ මේවා තියෙන.
ඔව් අරම මේවා හිතපු ගමන් යනවා නේද?
සමහස් ගන්න වෙනවා.
ඔව්. නන්ද වී. දැන් පේනවාද ඒවයිම රැවටෙන තැන් තියනවා නේද? අපි හිතුවට ඒකම ඇත්ත කියලා එහෙම වෙන්නම අවශ්‍ය නැහැ. හරි. හැබැයි අපේ දෘෂ්ටිය බලවත් නෑ නෑ. ඒ බල්ලම තමයි. අපි රැවටෙන්නේ නෑ කියන එකේනේ අපි ඉන්නේ. ඒ ඔය ලෝකේන ඒ පුරුදු බලවත් වෙලා තියෙනවා. හරි. ඒ පුරුදු බලවත් වුණාම ඒවා එතකොට තමයි දෘෂ්ටිගත වෙනවා කියන්නේ. දැන් දෘෂ්ටිගත වුණ කෙනෙක් ඒ දෘෂ්ටිය ලේසියෙන් කඩන්න බෑ. හරි. යා බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ලෝකේ යන සත්‍යයටත් ඕක තමයි වෙලා තියෙන්නේ. දැන් ලොකුම දෘෂ්ටිය සක්කාය දිට්ඨියෙන් පරිණික කඩා ගන්න අමාරුයි. ඒක ඇති වෙන්නේ කොහොමද කියලා හොයනකොට මේ ආයතන ටික තමයි බලන්න කියන්නේ. හරි. මොකද ආයතන ටිකෙන් තමයි අපි එකක් ලෝකේ හදන්නේ. දැන් දැන් කනට සද්ද ඇහුන්නේ නැත්නම් අපිට ඒ ලෝකේ හැදෙන්නේ නැහැ නේද? ඒතර පේනවාද මේ ආයතන වලින් ලෝකේ හැදෙනවයි කියලා. හැබැයි ඔය ලෝකේ දැන් බල්ලා හැදුනේ කොහෙද? ඇහුනේ සද්දයක් හිතේ නේද බල්ලව හැදුනේ? අපේ තියෙන චේතනා වලින් අදහස් වලින් නේද හැදුවේ? මොන වගේ බල්ලෙක්ද කියලා. දැන් ඔය ඉන්න ඇත්තම බල්ලා ඒ විදිහටම දැක්කනම් දැන් මං කිව්වොත් කොලයක් දීලා ඔන්න ඒ බල්ලව අඳින්න කියලා. හැමෝම අඳින්න ඕනේ එකම බල්ලා නේද? එතනින්ම පේනවනේ අපි මේ මේ ඇත්ත ඇති හැටි නෙමෙයි දැනගෙන තින්නේ කියලා. නේද? ඊට පස්සේ ඇඳලා ඔකත් අරගෙන ගිහිල්ලා ඇත්තටම බැලුවොත් ඔය බල්ලම ඉඳීද? වෙන්නේ නැහැ. ඒකට පේනවාද මේ හිතෙන් හදපු බල්ලෙක් කියලා? තෝකෙන් තේරුම් ගන්න අනිත් සද්දවලටත් අපි ලෝකෙට අයිති රූප දැනගත්තා නම් ඒක හිතෙන් හදපු දෙයක් මිසක් ඇත්ත ඇති හැටි නෙවෙයි, යථාභූත ස්වභාවය නෙවෙයි. එකයි බුදුහාමුදුරුවෝ පෙන්නේ මේ ලෝකේ තියෙන්නේ
මානසික නිර්මාණය.
මානසික නිර්මාණය. ඒක තමයි තමන් තුලයි ලෝකය කියන්නේ. නැත්තම් මේ ආයතන වලින් හදපු ලෝකයක් තියෙනවා. හරි.
සත්‍යෙක පුද්ගලෙක් නේ.
ඔව් ඒකයි. ඒක දැන් ඉස්සෙල්ලා ඕක අවබෝධ කරගන්නකෝ. දැන් ලෝකයක්. අපි හිතන් ඉන්න ලෝකය නෙමෙයි පවතින. නෝය අවබෝධයෙන් දැනට අපි හිතන් ඉන්නවනේ ලෝකයක් තියනවා කියලා.
ඒක නෙමෙයි.
ඒක නෙවෙයි. දැන් ලෝකේ හදලා තියෙන්නේ අපේ හිත තුලින්. හදන උදව් වුණ දේවල් තියෙනවා. කණෙන් ඇහුන ශබ්ද උදව් වෙලා, ඇහැට පේන රූප උදව් වෙලා නේද? ස්පර්ශ. මේ ආයතන හයම උදව් වෙලා තියෙනවා අපේ ලෝකේ හදන්න. ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඔය හය දෙනාම උදව් වෙනවා අපට අපි දැනුවත් වෙන ලෝකේ හදාගන්න. එතකොට මතක තියාගන්න අපට තියෙන ලෝකේ මේ ආයතන හයට අහු වුණ දේවල් ටිකෙන් විතරයි හැදෙන්නේ. දැන් ආයතන වලට අහු නොවෙන දැන් මම කිව්වොත් මෙතන උන දෙවි කෙනෙක් ඉන්නවා කියලා. ඒක අහු වෙලා නැහැ. නේද? ඉන්න බැයිද?
පුළුවන්.
හැබැයි අපේ ලෝකෙට නැහැ. තන් හොල් මනක් કરી පෙරේතෙක් કરી ඉන්නවා කිව්වොත් එහෙනම් නැති එකම හොඳයි කියයි. ඒකේ ඒ ආයතන වලට අහු නොවන ස්වභාවයනුත් තියෙනවා. අපි දැනට හිතන් ඉන්නේ අපි ඔක්කොම දන්න ආලෝකය ගැන කියලා. ඔය දැනගෙන තියෙන්නේ ආයතන වලට අහු වෙලා ඒව ගැනත් අපේ හිතෙන් කියපු ටික තමයි අපි දැනගෙන තියෙන්නේ. පවතින ස්වභාවෙම නෙමෙයි. ඕකට තමයි මම අර වතුරට එබෙන බල්ලාගේ හැම උපමාව දීලා තියෙන්නේ. නේද? දැන් බල්ලා දැනගන්නවා තව බල්ලෙක් ඉන්නවා කියලා. අපට තමයි පේන්නේ ඌ රැවටිලා කියලා. ඌට පේන්නේ ඌ රැවටිලා කියලා. නේද? වතුරට එබෙන බල්ලා හිතන්නේම තව බල්ලෙක් ඉන්නවා. ඉන්න හින්දායි මේ පේන්නේ. ඒකට බුරනවා. උගේ මානසිකත්වයට පේන්නේ මේ රැවටීමක් මුලාවක් කියන එක. මේ හිතෙන් හදාගත්තු ලෝකයක් කියන එක ඌට පේන්නේ නැහැ. එහෙන් රූප සංඥාව අරන් බල්ලෙක්ව හදලා තියෙන්නේ හිත ඇතුලෙන්. උගේ චේතනා ටිකෙන්. නේද? චේතනා වලින් කරපු සංස්කාර. සංස්කාර ලෝකයක්. ඒ වගේමයි අපිත් ඔය ආයතන ටික අරගෙන අපේ හිතෙන් හදනා ලෝකේ ඒක අපි හිතෙන් හදනවා කියලා දන්නේ නැහැ. මොකද අපි දැඩිව විශ්වාස කරනවා ඒවා තියෙන්නේ එළියේ. එළියේ තියෙන දේ එහෙම්මම දැනගත්තා කියලා හිතාගෙන ඉන්නවා. ඒ හිතාගෙනම දෘෂ්ටිය. ඒක දෘෂ්ටියක් කියලා අපිට පේන්නේ නැහැ දෘෂ්ටියේ ඉන්නකම්. දැන් බල්ලට වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක දෘෂ්ටියක් කියලා ඌට පේන්නේ නැහැ. ද ඌ තාම ඉන්නේ දෘෂ්ටියේ. අවබෝධය ආපු දවසක තමයි පේන්නේ. කලින් හිටියේ දෘෂ්ටියක. වැරදි මතයක. නේද? දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය කතාවම අපට. ආයතන හයින් ද දෘෂ්ටිගත වෙලා ඉන්නේ මේ ලෝකයක් හදාගෙන ඉන්නේ. ඔක ඇත්ත අවබෝධ කරපු දවසට තමයි පේන්නේ දෘෂ්ටියක ඉන්නවා කියලා. ඒක හරියට අපි දැන් හීනයක් දකින්නකම් අපි දන්නේ නැහැ හීනේ ඉන්නේ කියලා. අවදි වුණාට පස්සේ තමයි දන්නේ අර හීනේ මේ දැක්කේ. නේද? දැන්
මාතේ ලබේ කිතුදුර්ගාම දෘෂ්ටිගත වෙන්නේ නැහැ නේද?
මෙහෙමයි. ඉපදීම ගැන කතා කරන්න වෙනවා ඔය බුක් ගැන කියන්න ගියාම.
උපදින්නේ දෘෂ්ටිගත වෙච්චිනේ.
උපදින්නේ ඇයි කියන එක හොයන්න ඕන. ඔක ටිකක් ගැඹුරුයි. මම නොකිය හිටියට දැන් හිතන්නේ ඒක ගැන කිව්වොත් හොඳයි. දැන් ඉපදීම කියන එක ඒ ක්ෂණේ ආපු එකක් නෙමෙයි. දැන් අපි කලින් ජීවිතයක් ගැන කතා කරනවා නේද? මැරිලා ආයි උපදින්නේ ප්‍රතිසන්දියක් ගන්න. ප්‍රතිසන්දිය ගන්න හේතු ඕක තමයි මේ හොයන්න කියන්නේ. ඒ නැවත ඉපදීම දුකයි කියලා දැක්කනම් උපදින්නේ ඇයි කියලා හොයන්න ඕන. හරි. දැන් උපදිනවා කියන්නේ ඇත්තටම මැරෙනවා කියන්නේ මොකද්ද ඊට කලින් බලමු. මේ ජීවිතේ අපි මැරෙනවා කියන්නේ මොකද්ද? මේ ශරීරයේ මේ ආයතන ටික එක එක වැඩ කරන්නේ නැතුව යනවා. මැරෙනකොට ඕක නෙවෙයි. ඇහැ පේන්නේ නැතුව යනවා, කන ඇහෙන්නේ නැතුව යනවා නේද? තව දුරටත් වැඩක් ගන්න බැරි වෙනවා. ඔක තමයි මැරෙනවා කියන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය කියන පහ. හැබැයි හිත ගැන අපි දන්නේ නැහැ. ශරීරයේ අවයව ටික තමයි වැඩ කරන්නේ නැතුව යන්නේ. එතකොට තමයි මැරුණා කියලා කියන්නේ. හරි. එතකොට හිතේ තියෙන පුරුද්දක් තියනවා හිතට තනියෙන් ඉන්න බෑ. ඔය ආයතන වැඩ කරවන්න හරි ආසයි. ඒ ආසාව ඇතුව නම් මේක අක්‍රිය වුණේ තව වැඩ කරන දණක් අල්ල ගන්න. හදා ගන්න. ඔක තමයි ප්‍රතිසන්තිය කියන්නේ.
මෙතන අතාරිනකොටම තව තැනක්.
ඔව්. තව තැනක් අල්ල ගන්නවා, එතන හදා ගන්නවා, ඊළඟට ටික ටික අපි අර පොඩි ඉඩමක් කරන් ගයක් හදා ගන්නවා වගේ තමයි. ටික ටික අපට ඕන ටික හදා ගන්න. ආසා කරන ටික හදා ගන්න. මේ ආසාව තියෙන්නේ මුලින්ම තියෙන්නේ ආයතන ටික හදාගන්න. ඇහැ කන නාසය දිව ශරීරය. හරි. ওই ටික පටන් ගන්නෙ බොහොම සුළුවට ඕක ඉතින් ටික ටික හදාගෙන ඒ ඉතින් හදාගන්න ගියාම දැන් ආසාව තිබුණාටම හැමදේම හම්බ වෙන්නේ නෑනේ. ඒකට ඕන කරන අනිත් ඒවත් එක්ක කෑම බීමයි අරවා මේවා එක්ක තව තව ප්‍රත්‍ය වෙන දේවල් කියන්නේ ඒකයි. සත්‍ය ටික අනුව තමයි හදාගන්නේ. එතකොට අපිට මේ සල්ලි තිබුණේ මේ මනුස්ස ඇහැක් හදාගන්න නම් මනුස්ස ඇහැක් හදාගන්න. පරණ කර්ම වලින්. බල්ලෙක්ගේ වණන් හදන්න තිබුණේ බලු ඇහැක් බලු කණක් ඒ ටික හදාගන්නවා. ඒ ශරීරය. ඒක අර ප්‍රතිසන්දියට උදව් වුණ කර්ම ශක්තිය අනුව. මේක හරියට දැන් අපි ගෙයක් හදන්නේ අපිට සල්ලි තියෙන විදිහට නෙමෙයි. ඒවට ප්‍රත්‍ය වෙන දේවල් ටික අනුව ගේ හදන්න ආසාව තියෙනවා. හැබැයි එක එක જાතිය ගෙවල් නේ හැදෙන්නේ. සමහරු පැල්පතක් හදයි, සමහරු ටිකක් ලොකු ඒවා නේද? මොහොම තට්ටු ගණන් හදයි. ඒවා තව දේවල් බලපාන. ඒ වගේ තමයි මේ ආයතන ටිකත් ටික ටික ඩෙවලොප් කරලා හදාගන්නේ. ප්‍රතිසන්දියක් ඇවිල්ලා ඔය කලලය හැදිලා ඊළඟට වම්බුස කියන ඉපදිලා මොහොම ඒවා තව වර්ධනය වෙනවා. හරි. ඒ එහෙම දෙයක් තියෙන්නේ මේ ආසාව මුල් කරගෙනමයි ඔය ඇවිල්ලා තියෙන්නේ. නිකන් නෙවෙයි. ඒ හින්දා තමයි මේ ආසාව නැති කළොත්, තණ්හාව නැති කළොත් නැවත උපතක් නැහැ කියන්නේ. තණ්හාව තියෙනකම් ආයි උපදිනවා. ඒකයි මම කියේ අර සංසාරේ ගෙනියන්නේ තණ්හාවේ, ලෝකේ ගෙනියන්නේ තණ්හාවේ. තණ්හාව දැන් තණ්හාව තමයි ප්‍රධාන හේතුව. ඒකෙන් කියන්නේ ඒක විතරයි කියලා. තව ඒකට උදව් වෙන කරුණු තියෙනවා, ප්‍රත්‍ය වෙන දේවල් තියෙනවා. හරි. එතකොට දැන් මතක තියාගන්න දැන් පොඩි කාලේ කියලා තණ්හාව නැහැ කියලා එකක් නැහැ. තණ්හාව තියෙන හින්දාමයි ඔය ඉපදුනේ. එතෙන්දී මං කිව්වේ අර එතෙන්දී rahat වෙලා ඉඳලා ආයි කෙලස් හදාගන්නව නෙවෙයි. ඒ කෙලස් පිටින්මයි මේ සසරේ ආයේ උපදින්නේ. ඒ හින්දා තමයි සසරේ යන්නේ. එතකොට කොයි වෙලාවේ හරි මේ අවබෝධයක් කරලා තණ්හාව දුරු කළාද එතන ඉඳන් ආයේ හදන්නේ නැහැ. එහෙම දෙයක් තියෙනවා. ඉතින් ඔය දැන් බුදුහාමුදුරුව පෙන්නලා දෙනවා ධර්මයේ පෙන්නලා දෙනවා මේ සසර යන හේතුවත් මේ ආයතන වලට රැවටෙනකන් ওই ලෝකෙට ආස කරන ගතිය තියෙනවා ඊළඟට රැවටෙනවා විතරක් නෙමෙයි. අපි කනනාසේ දිව ශරීරයෙන් ওই ලෝකේ ගැන දැනගන්නවා වගේම ওই වැඩේ කරන්න හරි ආසයි. මේ හැපෙන්නේ නැති වෙනකොට කවුරුත් කැමති නැහැ. එහේ පොඩ්ඩක් පේන්නේ නැති වෙනකොට කරන්න දින ඔක්කොම කරලා කොහොම හරි මේක සනීප කරගන්නවා. නේද? ඉතින් ඔය ගතියමයි මැරෙනකොට තියෙන්නේ. මේ හැපෙන්නේ නැහැ. ඔන්න පේන තැනක් තියනවා කියපු ගමන් ගිහිල්ලා අල්ලගන්න. මොකද ආයි ප්‍රතිසන්දිය. ආයතන හයම ඕකයි. ඉතින් හයම නැති උරත් එකක් හරි තීරණ ඔකල්ලා ගන්න. ප්‍රතිසන්දිය ගන්නකොට ඔය ඔක්කොම නැහැ. තියෙන එකක් දැන් ප්‍රතිසන්දිය ගන්න මොහොතේ තියෙන්නේ ඇත්තටම හිතක් හදන්න පුළුවන්කමයි කාය ස්පර්ශ ගන්න පුළුවන්කමයි විතරයි. ඒ ආයතන දෙක විතරයි පිහිටන්නේ. මව් කුසක මේ මිනිස් ජීවිතය ගැන මේ කියන්නේ හිත හැදෙන්න පුළුවන්කමයි කාය ස්පර්ශ ගන්න පුළුවන්කමයි තමයි අර මුලම ප්‍රතිසන්දිය ගනිද්දි තියෙන්නේ. ඊට පස්සේ තමයි ඉතුරු ඒවා කාලයක් ගිහිල්ලා ඩෙවලොප් වෙන්නේ අනිත් ආයතන. ඒ කියනවා 77 වෙනි දවසේදී තමයි මේ අනිත් ආයතන පහළ වෙන්නේ කියලා. ඇහ කන නාසය වගේ. ප්‍රතිසන්දිය ගනිද්දි තියෙන්නේ අය ඒකට කියනවා කාය රූපයි මේ හිත ඇති වෙන්න උදව් වෙන්නේ වัตතු රූප කියලා. කාය ආය රූපයි වัตතු රූපයි භාව රූප කියන්නේ අර ස්ත්‍රී පුරුෂ බව මේව කරන ඒ භාව රූප වේ රූප જાති තුන විතරයි මූලිකව තියෙන්නේ. ඒවත් තියෙන්නේ 10 10 කියලා. 10 කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. ඔය අපි සාමාන්‍යයෙන් කියන පඨවි ආපෝ තේජෝ වායෝ හතරයි. වර්ණ ගන්ධ රස ඕජා හතරයි. ඊළඟට ජීවිත ඉන්ද්‍රිය මේක ජීවත් කරවන්න පුළුවන් තියෙන කමයි. මේ කාය දසකේනම් කාය රූපේ භව දසකනම් භව රූපේ ඊළඟට මේ හිත හදන්න නම් වัตතු රූපේ. එතකොට මේ 10 මිටි රූපයි කාය දසකේ භව දසකේ රූප මේ වัตතු දසකේ. ඔය දසක තුන තමයි ප්‍රතිසන්දී පටන් ගන්නේ. ඊට පස්සේ ඒවා තව තව වර්ධනය වෙනවා. ඒවට ප්‍රත්‍ය වෙන දේවල් උදව් කරගන්න. ඒකේ තේ ප්‍රත්‍ය වීමේදී තණ්හාව මූලික දෙය. ඒව ඇති කරගන්න තියෙන ආසාව. එතකොට දැන් ටිකක් පැහැදිලිද? පොඩි කාලේ ඉන ප්‍රශ්නයි. අද තියෙන ප්‍රශ්න ටික එහෙමම තියෙනවා පොඩි කාලෙත් මේ මේ අපේ වචන ටික දන්නේ නැතුව විතරයි.
දැන් ලෝකයේ කියන බුදුහාමුදුරු කියනද මේ මහණෙනි කැරෙන බින්දන යමක් තේද මම මේ ලෝකේ කියන්නේ කියලා.
ඔව්. ලුජ්ජති පලුජ්ජති ලෝක. ඉත අපි හිතන ලෝකය ওই ලක්ෂණ වලින් යුක්තයි. දැන් බාහිර ලෝකේ කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති වෙනස් වෙන්නේ නැති දෙයක් නැහැ. හරි.
අපි විසින් මවාගත්තු ලෝකයක් තමයි.
ඔව්. දැන් මවා ගන්න ලෝකේ ඒකේ කැඩෙන බිඳෙන බව වැඩියෙන්ම පේන්නේ මේක ආයතනයක් වැඩ කරන මොහොතක් පාසා මේ ලෝකේ හට ගන්නවා. හරි. දැන් බර්ලෙක්ව හටගත්තේ සද්දය ඇහුණා හින්දා. නැත්තම් ඌව හටගන්නේ නැහැ. පෙර නොතිබීමයි හටගන්නේ. මේ සද්දය ඇහෙන කලින් ඌව හිටියේ නැහනේ අපේ ලෝකේ. නේද? ඒකෙන් තේරුම් ගන්න පෙර නොතිබීම හටගන්නවා. ඒක හරිනම් සද්දේ නිරුද්ධ වෙනවා එක්කම නිරුද්ධ වෙන්න ඕන මේ හිතේ හැදුන දේ. අපිට නිරුද්ධ වෙන්නේ නැහැ. අන්න උතරයි ප්‍රශ්නේ තියෙන්නේ. හදන ටික ඉතුරු කරගන්න. තාමත් පුළුවන් අපිට මේ බල්ලාගෙන කතා කරන්න. ඇයි? දැන් සද්දේ ඇහෙනවද? නැහැ. ඒක නිරුද්ධ වෙලා ඉවරයි. ඒ ගැන හදපු හිතත් නිරුද්ධ වෙලා ඉවරයි. එනකට අපිට ඉතුරු වෙලා ඉන්න ඔන්න බල්ලෙක්ක. ඕක තමයි අපේ ලෝකේ. හරි. දැන් ඒ ඒ වෙලාවේ හදාගත්තු සටහනක් ඔබට කියනවා නිමිති කියලා. නිමිත්තක් තියෙනවා අපිට කතා කරන්න. බල්ලෙක් කියලා කතා කරන්නේ නිමිත්තක් හදාගෙන තියෙනවා. ඔය නිමිති ඉතුරු කරගන්න එකමයි සසරේ යෑම. සද්දේ අහලා ඒ සද්දේ නිවේයි. ඒකට අදාළ අපි නිමිත්තක් හදාගන්නවා. ඒක තමයි අපි ඉතුරු කරගන්නේ. අපි අර සද්දේ ගැන නෙමෙයි දැන් කතා කරන්නේ. බල්ලෙක් ගැන. තේරුණාද? කණෙන් ගත්තේ සද්ද සංඥාව විතරයි. ඒක ඇති වෙලා නැති වෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. හැබැයි අපි ඕක නෙමෙයි අපි බාර අරන් තින්නේ එළියේ ඉන්න බල්ලෙක්ව. මේ හිතෙන් හදපු චේතනාවලින් සකස් කරපු සංස්කාරය. හරි? ඒක හිතේ හැදුවා කියන දැක්ම අපිට නැහැ. අපිට තියෙන්නේ එළියේ තියෙන රූපයක් බල්ලෙක්. කණෙන් විතරක් දැනගත්තා නම් ඔන්න නුවණක් එන්න ඕන ආයේ ඒක අඳුරන්න පුළුවන් කණෙන් විතරමනේ. සද්ද සංඥාවක් නේ ගත්තේ. ඕක පුළුවන් වෙයිද ඇහෙන් අඳුරන්න? ඇහැට කවදාවත් පුළුවන්ද සද්ද අහන්න? බෑ. ඒ වුණාට අපි විශ්වාස කරනවා අර දැනගත්තු බල්ලා ඇහෙන් ගිහින් දකින්න පුළුවන් කියලා. හරි. පේනවද එතනත් මුලාවක් වෙනවා කියලා? ඔය ටික නුවණින් හිතුවොත් විතරයි පේන්නේ ඈ. මොකද අපේ දෘෂ්ටිය බලවත් වින්දා අපිට අනිත් පැත්තටමයි හිතෙන්නේ. ඇයි මොකද බැරි බලන්න බැරි බල්ලෙක් ඉන්නවා නම් බලන්න පුළුවන් නේ කියලා නේ හිතෙන්නේ. ඒක හරියට ඔබ තේරුම් ගන්න අර වතුරට එබෙන බල්ලගේ උපමාව එක්කම දාලා බලන්න. දැන් ඒ බල්ලට හිතෙනවා අර වතුරේ බල්ලෙක් ඉන්නා ඌව අල්ලලා බලන්න නැත්නම් ඌව ගෙහින් හපා ගන්න පුළුවන් කියලා නේ හිතෙන්නේ. ඒ දෘෂ්ටියේ ඉන්නකම් ඒ ඌට කවදාවත් පුළුවන් වෙයිද ඒක කරන්න? බෑ. මොකද මේ හිතෙන් හදවන්නේ. වෙයි ඒක ඌ තේරුම් ගන්නේ ඔය අවබෝධය ගත්ත දවසට. අර දෘෂ්ටියේ ඉන්නකම් ඌ හිතන්නේම නෑ. මේ අනිත් ආයතන වලට අහු වෙනවා. ඒ බල්ලා. අපිත් හිතන්නේ ඔය දෘෂ්ටියේ ඉන්නකම් ඒ එළියේ ඉන්න බල්ලා අපේ මේ සලායතනෙම අත්දකින්න පුළුවන්. ඒක කන්නුගණින් හිතුවොත් වෙයි මේ සද්ද සංඥාවක් නිසා හදපු බල්ලෙක් නේ ඔය. මේ සද්ද සංඥාවෙන් නම් බල්ල හැදුවේ ආයේ සද්ද සංඥාවකින් විතරනේ අත්දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ විදිහට හිතුවා. නේද? අපේ මුලාව හින්දා අපිට වෙන ඕන ආයතනකින් පුළුවන් අර හදපු බල්ලව අත්දකින්න. ඒකයි ලෝකෙට අයිති දෙයක් හැදුවේ. හැදුවා කියලා අපි විශ්වාස කරන්නේ පිළිගන්නේ බාරගන්නේ. හරි. ඒ රූපය බාර ගන්න. ඕක දැඩිව ගන්නවා. ඒ දැඩිව ගන්න එකට තමයි උපාදාන කරනවා කියන්නේ. තව විදියට කිව්වොත්. ඒ රූපය එහෙමමයි කියලා පිළිගන්න ගතියක් තියෙනවා නේද? එළිය බල්ලෙක් ඉන්නවමයි කියලා. ඒක තමයි ඒ උපාදාන කරන ගතිය. මේක ඊට වඩා හොයන්න ඕන කමක් නැහැ. කද අපි අර දෘෂ්ටිගත වෙලා ඒ දෘෂ්ටිය පිළිගන්නා එක එහෙමමයි කියලා. හරියට දැන් අර බල්ලා වතුරට එබුණාම ඌට ආයේ ඕනේ නැහැ ඔතන බල්ලෙක් ඉන්නවද කියලා වෙනම හොයන්න. ඌ දැඩිව ඒක පිළි අරන් ඉවරයි. ඒක බාරගෙන ඒක බැසගෙන ඉවරයි. ඒ දෘෂ්ටිය බැහැගෙන ඉවරයි. හරි? එතන අර දැන් නුවණින් බලන්න ඕන කෙනෙකුට විතරයි එතනින් එහාට ඕක ඇත්තද මේ දැනගත්තු දේ කියලා පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට මේ හොයලා බලන්න කියන එක තමයි විදර්ශනය කරන්න කියන්නේ. අපි මේ පුරුද්දට ගන්න දැක්ම පිළිගන්නේ නැතුව ඔතන උනේ ඇත්තට මොකද්ද උනේ කියලා නුවණින් පොඩ්ඩක් විමසලා බලන්න කියනවා. ඒක තමයි විදර්ශනය කරනවා කියන්නේ. විදර්ශනය කිරීමත් තුළින් තමයි ඇත්ත ඇති හැටියට අවබෝධ කිරීමේ හැකියාව තියෙන්නේ. يعني විශේෂයෙන් හොයලා බලන්න ඕන. අපි දැනට හිතන එක එහෙමමයි කියලා පිළිගන්නේ නැතුව ඒක ඇත්තද කියලා නුවණින් හොයන්න ඕන. ඒ නුවණින් හොයන විදිහ තමයි ওই විදර්ශනය කරනවා කියලා කියන්නේ. ඒකට කියනවා මේ ආයතන ටික වැඩ කරන හැටි හොඳට නුවණින් විමසන්න ඕන. මේ ඇහැ අපිට කියන්නේ ඇත්තද? කන අපිට කියන්නේ ඇත්තද? මේවා නිසා අපි දැනුවත් වෙන දේ ඇත්තද? දැන් ලෝකයේ මතයට අනුව ඔය ඇත්ත කියලා පිළි අරන් ඉවරයි. බාර අරන් ඉවරයි. නුවණින් ප්‍රඥාවෙන් විමසන්න කියනවා ඒ වැත්තද කියලා. ඒකෙදි තමයි ඇහැ කරන වැඩේ වෙනම හොයන්න ඕන. කන කරන වැඩේ වෙනම හොයන්න ඕන. එකක් නුවණින් දැක්කොත් වාසියක් තියෙන අනිත් එක්කෙනත් මෙහෙම්මමනේ කියලා දකින්න පුළුවන්. ඒ හින්දා මේ තමන්ට ලේසියෙන් දකින්න පුළුවන් ආයතන ඉස්සෙල්ලා බලන්න. දැන් කණෙන් අපිව රවට්ටනවා කියන එක ටිකක් හිතන කෙනෙකුට දකින්න පුළුවන් පොඩ්ඩක් නුවණින් විමසමින්ස ඉන්න ඕනේ හැබැයි. දැන් ඇහෙන් මුලා කරනවා කියන එකත් ටිකක් තේරුම් ගන්න අමාරුයි. හැබැයි නුවණින් හිතුවොත් ටික ටික ඒක අවබෝධ වෙනවා. දැන් ඇහැ වැඩ කරන හැටි අපි දන්නවනේ. ඇහිේ තියෙනවා කාචයක් නේද? ඔය කාචෙන් හදන ඇහැ ඇතුලේ හදන ප්‍රතිබිම්බය තමයි හිතට දකින්න පුළුවන් නේද? ඒකනේ ඇහැ පේනවා අඩු වුණාම ගිහිල්ලා කාචේ සුද්ධ කරනවා, නැත්තම් කණ්ණාඩි දානවා. රෝ මේවා කරන්නේ මොකටද? මේ ඇතුලේ ප්‍රතිබිම්බය හරියට පැහැදිලිව හදාගන්න. ඇයි? හිතට පේන්නේ ওই ප්‍රතිබිම්බේ විතරයි. එළියේ තියෙන එක හිතට කෙලින්ම දකින්න බෑ ඇහැ නැතුව. නේද? ඒක හරහමයි දකින්න පුළුවන්. ඒක හරහා දකිනවා කියන්නේ මේ කාචකින් හදලා දෙන ප්‍රතිබිම්බ ටිකක් නේද මේ දකින්නේ. ඕක හරියට අර දැන් අපි ෆිල්ම් එකක් බලන්න ගිහිල්ලා තිරේ වැටෙන රූප ටික දිහා බලනවා වගේ නේද? ඒකත් අර ප්‍රොජෙක්ට් එකේ තියෙන කාචය. ඔකෙන් ප්‍රොජෙක්ට් කරනවා තිරේට. දැන් ওই තිරේ දිහා බලා ඉන්නවා වගේ වැඩක් නේද අපි ඇහෙන් දකිනවා කියලා කරන්නේ. මේකෙන් හදලා දෙන ප්‍රතිබිම්බ ටික දකිනවා එකනේ නේද? මම දැන් බලන්න මේ අපි අර ෆිල්ම් හෝල් එකක ගිහිල්ලා වාඩි වෙලා බලා ඉන්නවා වගේ වැඩක් තමයි මේ ඇහෙන් බලනවා කියලා කරන්නේ. එතකොට මේ චිත්‍රපටියක් නරඹනවා කියන්නේ ඒක දිහා බලාගෙන අපි කතාවක් හිතා ගන්නවා. එළියේ මෙහෙම දිය ඇලි තියෙනවා, මේ වගේ කට්ටිය ඉන්නවා එළියේ නේද? බාහිර ලෝකේ ගැන හිතා ගන්නවා. ඔකනේ චිත්‍රපටියක් බලනවා කියන්නේ නේද? ටෙලිඩ්‍රාමා එකක් බලුවත් ඕකම තමයි කරන්නේ. මේ තිරේ වැටෙන ඒවා ටික දිහා බලාගෙන කතාවක් මවා ගන්නවා. ඒක විශ්වාස කරනවා එහෙම වෙනවා කියලා. විශ්වාස කළොත් විතරයි ඒක රස විඳින්න පුළුවන්. නේද? ඕකමයි මේ අපි ඇහැ කියන ෆිල්ම් හෝල් එකට වෙලා කරන්නේ. මේකෙන් ප්‍රොජෙක්ට් කරන ටික බල බල අපි කතාවක් හිතෙන් නිර්මාණය කරනවා හදනවා. ඒක අපේ දෘෂ්ටි බලවත් හින්දා විශ්වාස කරනවා මේ එළියේ තියෙන ඒවම එහෙම්මම දැනගන්නවා කියලා. ඔය දැන් බල්ලත් ඔය වැඩේ කරන්න ගිහින් නේද වතුරට එබිලා රැවටෙන්නේ. එහෙන් හදලා දෙන දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරන්න ගිහිල්ලා නේද රැවටිලා තියෙන්නේ. දැන් ඔය රැවටීමම නේද අපිත් ඉන්නේ එතකොට. ඔය නුවණින් බලන්න තව විදිහක්. ඒකට ඇහැ ගැන ඔය වගේම තමයි කන ගැන බැලුවත් කරන්න තියෙන්නේ. කනේ ශබ්ද සංඥා හින්දා කනේ තියෙන ඒ තිරේ හැදෙනවා මේ ප්‍රතිබිම්බ. ඒවට කියන්නේ ප්‍රසාද රූප කියලා. ඇහි හැදෙන චක්කු ප්‍රසාද රූප, කනේ හැදෙන්නේ සෝත ප්‍රසාද රූප. ඔයගේ අනිත් ආයතනවල ප්‍රසාද රූප හැදීමක් තමයි කරන්නේ. හරි. එතකොට අපිට ඔය ඇහැ කන නාසය කියන උපකරණ ටිකක් හම්බ වෙලා තියෙනවා. ඒ උපකරණ ටික අපි හදාගෙන තියෙන්නේ පෙර කරපු කුසල කර්මකින්. මේ මිනිස්සෙක් උනේ කුසල කර්මකින්නේ. ඒකට අදාළ ආයතන ටිකක් හදාගන්න. සල්ලි තියෙන විදිහට ගයක් හදාගත්තා වගේ අපි දැන් ෆිල්ම් හෝල්ස් 6ක් හදාගත්තා අපිට ෆ්‍රී බලන්න පුළුවන් ඕන වෙලාවට සල්ලි දෙවන්නේ.
අපරාදේ තුනේ එක ආයතනයකට ඔය කමලිගේ යොදලා අපිට පුළුවන් ඔය කියන තැනට ෆස්ට් එක.
ඔව්. ඇත්ත ඇහෙට ලෝකෙන්
අහලා ගන්න ඕනේ
නෑ. නෑ නෑ. එකක් අරන් බලන්න. ඒක
තමයි ඒක තමයි පාස්ු මේක පාස්ෙන් තමයි තෝරගන්න එක දාගත්තොත්
කැමති එකකින් හිතන්න විමසන්න නිතර නිතර බලන්න ඕන. මොකද හිතේ තියෙන දෘෂ්ටිය කඩන්න නම් අපි ඇත්ත ආයෙ ආයෙ පෙන්වන්න ඕන හිතට. පරණ පුරුද්දට රැවටෙනවා, රැවටුන ගා ආයි පෙන්වන්න ඕන නෑ. එහෙම හිතුණට උතන මෙහෙම දෙයක් නෙවෙන්නේ. එහෙම හිතුණට මෙහෙම දෙයක් නෙවෙන්නේ. ඕක නැවත නැවත නුගණින් පෙන්වන්න ඕන. ඕකට තමයි සිහිය පිහිටන්න
කියන්නේ.
සතිය. සතිය විතරක්මදී සතිය එක්ක යෙදෙන නුවණක් ඕන සම්පජන්නේ. සති සම්පජන්. ඔය දෙක පවත්වන්න තමයි මේ කියන්නේ බුදුදහම. සති සම්පජන්නකාරී හොති. සිහියයි නුවණයි. නුවණ නිකන් එන්නේ නෑ. නුවණ ගන්න නම් ධර්මය අහන්න ඕන. අද බුදු කෙනෙක්ට විතරයි ඔක පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ලෝකය මොකද්ද? ලෝකේ හටගන්නේ කොහොමද? ඔන්න ඔය දෙක ඔය දෙන්නේ. ලෝකයයි ලෝක සමුදයයි ඔය දැන් අපි කතා කළේ. අරහි ඉන්න බල්ලා ලෝකේ නම් ඒක හටගත්තේ කොහොමද කියලානේ කතා කරන්නේ. දැන් සමුදය දකින්නකොට මොකද වෙන්නේ? මේ සමුදය යෙදුන් නැත්තම් ලෝකේ හටගන්නේ. අනේ Nirodhe. දැන් Nirodhe අවබෝධයක් එනවා දැන්. Nirodha කරන මාර්ගය තමයි ඔය දැන් වඩන්නේ සිහියෙන් බලනවා කියන්නේ. ඔන්න ඕක තියෙන කෙනාට සම්මා දිට්ඨිය එනවා ලෝකෝත්තර මාර්ගය. ලෝකේ ඉක්මවා දැක්ම ගැන. දැන් ලෝකේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? Nirodhe මොකද්ද? මාර්ගය මොකද්ද? ඒ නුවණ එනකොට සම්මා දිට්ඨිය එනවා. හැබැයි සම්මා දිට්ඨිය කියන්නේ මාර්ගේ පටන් ගැනීම විතරයි. දැන් සම්මා දිට්ඨිය එනකොට ඒ අනුව තමයි හිතන්නේ. සම්මා සංකප්ප. ඒ අනුව තමයි කතා කරන්නේ. ඈ? ඒ විදිහට අනිත් මාර්ගාංග ටික වැඩෙනවා ඒකට අදාළව. එකයි කියේ සම්මා දිට්ඨිය ඇතුව තමයි මේ ටික පහළ වෙන්නේ. සම්මා දිට්ඨිය නැත්නම් ඕවා පහළ වෙන්නේ නැහැ. ලෝකෝත්තර දැක්ම පහළ වෙන්නේ නැහැ සම්මා දිට්ඨිය නැත්නම්. ඒ සම්මා දිට්ඨිය ඇති කරගන්න තමයි බුදුදහම අහන්න ඕන. බෞද්ධෙක් වුණා කියන එකේ ප්‍රයෝජනේ එතනින් ගන්නවා. බුදුදහමක් අහන්න ලැබුණායින් ගන්න තියෙන ප්‍රයෝජනේ තමයි මේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර දැක්ම ඇති කරගන්න එක. මෙහෙම දෙයක් තියෙනවා. බෞද්ධය වෙලා ලෝකෙට ආйти දැක්මෙම නම් ඉන්නේ වැඩි වෙනසක් නැහැ. අර සසරේ යනවා. අනිත් ආගම් වල යෝගීව තමයි සසරේ යනවා. ලෝකෙන් එතෙර වෙන පැත්තක් තියනවා කියලා දැක්කොත් තමයි බුදුදහමේ ප්‍රයෝජනේ ගත්තා. අනිත්
ආගම් වල ආයත උනත් මේක ප්‍රයෝජන ගන්න
පුළුවන්
ඒ විදිහට කරනවා.
පුළුවන්. ඒක ජාතික ප්‍රශ්නයක් නෑ. නෑ නෑ දැන් මගේ දැන් ඊයේ මං කියා දුන්නා ඒකේ හිටියා ආගම් වල අය අපේ මරුටු යුනිවර්සිටි එකේ ඉංජිනේරින් අයත් භාවනා කියලා දෙනවා. එතන ඉන්න හැම ආගමෙම අය.
බෞද්ධයන්ට
ඒගොල්ලන්ට මේ අපි මේ බෞද්ධ ලේබල් එක දාගත්තට ධර්මයේ දැකලා නෙමෙයි. ධර්මයේ දකින්න නම් ඕවා දකින්න ඕන. එතකොටයි නියම් බෞද්ධ වෙන්නේ.
දැන් අපි අම්මලා තාත්තලා
බෞද්ධ වෙච්ච නිසා ඕ අර උපන්න සතිකේ තිබුණ හින්දා අපි බෞද්ධ. දැන් එහෙම බෞද්ධ වෙන්නේ නැහැ. ඒක නිකන් ලේබල් එකක් විතරයි. මේ ලෝකෝත්තර දැක් මයිනාය තමයි නියම බෞද්ධ වෙන්නේ. කියන්නේ බුදුදහමේ ප්‍රයෝජනේ ගත්තාම ධර්ම අවබෝධ කළාම. එහෙම අය තමයි ලෝකෝත්තර මාර්ගයට වැටෙන්නේ. කවදා හරි සෝවන් වෙන්න පුළුවන්. ඔය ටිකවත් දන්නේ නැති කෙනෙකුට කවදාවත් සෝවන් වෙන්න බෑ. කොච්චර බෞද්ධ කිව්වා. සම්මා දිට්ඨිය ඇති කරගන්න හැටි හෙව්වේ නැත්තම් කවදාවත් මාර්ගයට වැටෙන්නේ නැහැ. ඒක වෙන්න බැරි දෙයක්. ඒ ලෝකෝත්තර දැක්ම කියන එක හොයන්න ඕනේ. ධර්මයට අනුව හොයන්න ඕනේ.
ඒක නුවණින්ම විමසීමක බලන්න.
ඔව්. ඔව්. ඒකට අපිට උදව් කරලා තියෙනවා. මේක කියා දීලා තියෙනවා. ධර්මයේ තියෙන්නේ ඕවා. අපි කතා නොකරට. ඕක තමයි හැම සූත්‍රෙම කියලා තියෙන්නේ. ඒ සම්මා දිට්ඨියටපත් වෙන හැටි තමයි කොයි සූත්‍රය ගත්තත් ගැඹුරින් බැලුවොත් තියෙන්නේ. ඒක දැනගෙන බලන්න ඕනේ. එතකොටයි ඒක පේන්නේ. ඒක ඕක ඇති කරගන්න තමයි මේ උත්සාහ කරන්න තියෙන්නේ. හරි. ඒ සම්මා දිට්ඨිය එනකොට අර ප්‍රශ්න ටික ටික අඩු වෙනවා. ඒකේ අවබෝධෙත් එක්ක තමයි සක්කාය දිට්ඨිය. දැන් බලන්න ඕන බල්ලෙක් ඉන්නවා කියනකොට ලෝකෙට අහු වුණානේ. ඒකට බල්ලා හටගත්තේ ඇයි කියලා අපි සමුදේ දකිනකොට අපිට පේනවා සමුදේ යෙදුන් නැත්තම් බල්ලෙක් පිහිටන්නේ නැහැ. සද්දයක් ඇහුණා ඒක හරි. සද්දය ඇහුණා කන වැඩ කරන හින්දා ඒකේ හේතුඵල හේතුප්‍රත්‍ය ටික යෙදුණ හින්දා සද්දය ඇහුණා. මේ සෝත ප්‍රසාදේ සද්දෙන් ප්‍රසාද රූපයක් ඇතිුණා ඒක හිත දැනගත්තා. සත්ත සංඥාවක් තියෙනවා කියලා දැනගත්තා. ඉතුරු ටික හදලා තියෙන්නේ හිතෙන්නේ. හිතෙන් හදනකොට තව තව දේවල් දාලා අපේ පෙර අත්දැකීම් අවිද්‍යාවයි මුලාවයි හේරම ටිකයි දාලා තමයි අපි බල්ලෙක්ව හැදෙන්නේ. ඒ හදපු එක එළියේ ඉන්නවා කියලා විශ්වාස කරනකොට සෑහෙන දුරකට මුලා වෙනවා. ඈ හරියට අර වතුරට ඉබුණ බල්ලා වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොට සෑහෙන දේවල් එකතු වෙලා නේද ඔබේ හිත ඇතුලේ. දැන් මේ ටික යෙදුන්නේ නැත්නම් එළියේ බල්ලා පිහිටනවද? නැහැ.
දැක්කොත් දැක්කම නයන්නේ අර ඕක තමයි අර ටික හදන්න තු ඉන්නේ.
ඔව්
සංඥා ආවචර
එතෙන්ට කිට්ටු වෙන්න පුළුවන් දැන් සද්ද සංඥාවක් තිබුණා එච්චර
අරติก හදන්නේ අරติก හදන්නේ
ඔව් ඒක නිකන් නෙමෙයි අවබෝධයක් තුලින් එන්න ඕන මේක ගැන සිහිය පිහිටන්න ඕන සද්දේ ගැන අපි අපිට වෙන්නේ පරණ පුරුදු බලවත් හින්දා අපි බාහිර දේ හදලම තමයි අපිට ඕක ගැන බලන්න වෙන්නේ එහෙම හරි බලන්න පුරුදු වෙන්න ඕන එතකොට එන්න ඕන තැන තමයි කවදා හරි සද්දයක් ඇහුණා සද්දයක් විතරයි ඇහුණා විතරයි මට්ටමට එනවා ඒකට බාහිර ලෝකේ දෙයක් පණවන්නේ නැහැ ඒකට ලෝකේ තියෙන්නේ තමන් තුලින් කියන එක ඔන්න තේින්න ගන්නවා දැන් එතකොට සද්දේ විතරනම් සද්දය ඇහුණා විතරනම් දැන් එළියේ බල්ලෙක්වත් දකින්න අපි බාහිරයක් පණවන්නේ නැහැ නේද බාහිරේ පණවන්නේ නැත්නම් අභ්‍යන්තරේ පිහිටනවාද නැහැ නැහැ සක්කාය දිට්ඨිය එතකොට පිහිටනවාද ඔය අවබෝධ එනකොට මතක තියාගන්න සක්කාය දිට්ඨියයි කැඩෙන්නේ. මම බලන්න බලන්න. ආයතන ටික බලන්න බලන්න. මම කියන එකක් කොහෙන්ද ආපු එක ටික ටික අඩු වෙනවා. සම්පූර්ණයෙන් නැතිවීම නෙමෙයි. සෑහෙන දුරකට ඒ දෘෂ්ටිය කැඩෙනවා. ඔය විදිහට දකින්න.
දැන් භාවනා කරන්න වාඩි වුණත් ඒන ශබ්ද
ඒක දෙ විදිහකට එන්න පුළුවන්. දැන් එළිය වෙන සද්ද ටික ඔක්කොම අපි දන්නේ. දැන් මේ හොඳට කතා කර කර ඉන්නකොට අපිට එකක්වත් ඇහෙන්නේ නැහැ නේ. අහගෙන ඉන්නකොට තමයි ඒව ටික ඇහෙන්නේ. එතකොට අපි ඒවට අවධානය යන්න නොදී වෙන දෙයකට අවධානය තියාගෙන හිටියොත් ඇහෙන්නේ. හැබැයි ඒක ඇත්ත දැකීමක් නෙවෙයි.
සත්‍ය නෙවෙයි.
සත්‍ය නෙවෙයි. අන්නක තේරෙනවා.
දැන් මම
අපි අර
යටපත් කරනවා.
යටපත් කිරීම. ඕක තමයි මේ සමාධියෙන් කරන්නේ. අපි එක අරමුණක හිත තියාගෙන ඉන්න පුරුදු කරනවා. අනිත් ඒවට යන්න නොදී. හැබැයි ඒක සත්‍ය දැකීම නෙවෙයි. හිත යම් කිසි විදිහකට පුරුදු කරනවා.
දැන් මම නිදුක් වෙම්මා කියනකොට එතන මේ ලෝකයේ තුල නෙවෙයි.
ලෝකයේ තුල තමයි. ඒක ලෝකයේ තුල ඉඳන් කරන භාවනාව. මේ කිව්වේ සමාධිය කියන එක ලෝකයේ තුල ඉඳන් කරන එක. සමාධියෙන් ධාන වැඩේ යෝන්න හෂ්ට සමාපatti දක්වා හැබැයි සෝවන් මාර්ගයට වැටෙන්නේ නැහැ. ඒක ලෝකෙට
ඇවිත්. භාවනාවෙන්
පහත් වෙන්න බෑ. එහෙනම් පුළුවන් වුණා නම් ඉතින් බුදු කෙනෙක් පහළ වෙන්න කලින් ආලාර කාලාමල රහත් වෙනවා. ඒගොල්ලෝ අෂ්ට සමාපatti ලැබුවා. භාවනා කරන අයට පුළුවන් ධාන වඩන්න, සමාධිය වඩන්න ඒවා.
ඉතින් එහාට යන්න බෑ.
යන්න බෑනේ ඉතින් දැන් මේ ලෝකෝත්තර දැක්ම නැහැනේ, සම්මාදිට්ඨිය නැහැනේ. ලෝකේ මොකද්ද ලෝකේ හටගන්නේ කොහොමද කියන අවබෝධයක් නැහැ නේද?
මම නිදුක්කමා කියන කොටම අපිත් ලෝකේ තුලනේ.
ලෝකේ තුල ඉතින් අපි දැන් ලෝකේ තුල ඉඳන්නේ මේ හිත දියුණු කරගන්න ඕන ලෝකෝත්තර මට්ටමක් දකින්න. අපි කෙලින්ම දැන් එළිය මොකවත් නැහැ කිව්වහම ඒක නිකන් අර පිස්සු කතාවක් නේ කියන්නේ. මේක කිව්වොත් කියයි මං එහෙම කිව්වොත් මට පිස්සුයි කියයි. මේ හොඳට තියෙන ඒවා නැහැ කියනවා. මේ මෙච්චර කට්ටිය ඉන්න කවුරුත් නැහැ කියනවා. එහෙම කිව්වට ඒ අවබෝධෙ නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා මම කියලා කෙනෙක් නැහැ. එහෙනම් අනිත් අයත් නැහැ. කවුරුත් මෙතන නැහැ. ඒක දැක්ම නෙවෙයි. අවබෝධය නෙවෙයි. එහෙම අන්ධව පිළිගැනීමක් නෙවෙයි.
මොකද භාවනාවෙන් බෑ.
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 ඒ භාවනා කියන්නේ සමත භාවනාව.
පුළුවන්.
විදර්ශනා.
ඒකත් භාවනාවක්.
ඔව් ඒක භාවනාවක් කියනකොට
අර අතතන යන ඕන අර ආයතන වල ඇන්දසුරට
ආයතන තුල නියම ක්‍රියාකාරීත්වය දකින්න ඕනේ හරි විදියට.
ඔව්. මාර්ගයක් තියෙනවා. ඒක සම්මාදික්කියෙන් පටන් ගන්න. මේ මාර්ගයක් පෙන්නලා තියෙන්නේ ඒකයි මේ අවබෝධය සඳහා. නැතුව හිත එකඟ කිරීමෙන් විතරක් නෙවෙයි. ඒකයි භාවනාව නෙවෙයි කියන්නේ. මෛත්‍රී භාවනාවෙන් නෙවෙයි. අපි කරපු කායනුපස්සනාවෙන් නෙවෙයි.
මෛත්‍රී කරන එක නෙකේදී විශේෂ දේශයෙන් දැනගන්න.
මං කිව්වේ භාවනා කරනනම් හිතේදී කෙලස් නැති කරගන්න. පටන් ගන්නකොටම මං කිව්වා ඇයි භාවනා කරන්නේ? මේ හිත පොට්ටක් සංසුන් කරගන්න. අර නීවරණ ටික යටපත් කරගන්න. මොකද නීවරණ මැද්දේ ඉඳන් බැලුවට ඌවා කිව්වට කොහෙත්ම තේරෙන්නේ
නැහැ.
ඉසිරිලානේ හිත කලබල හිතකින් මේවා දකින්න බෑ. හිත සංසුන් වෙන්න සංසුන් වෙන්න තමයි මේවා බලන්න පුළුවන්. අවබෝධයෙන්. සිහිය පිහිටන්න නිකන් බෑ ඔය කිව්වට.
සමතෙන් තමයි මේ
විදර්ශනා සමතෙන් තමයි මේ හිත සංසුන් කරගන්න තරමටම තමයි ඌවා දකින්න පුළුවන්. හරි සංසුන් කළාටම පේන්නේ අර අවබෝධය තියෙන්නත් ඕන ධර්මයක් අහලා තියෙන්න ඕන. එහෙනම් තමයි මේ බුදු දහමක් තියෙන කාලෙක විතරයි මේ ප්‍රතිඵල ලබන්න පුළුවන්. හරි. ඒ දකින්න එක සිත සමාධි කරන එක නෙමෙයි ඒකට අපි කියන්නේ ප්‍රඥාව වඩනවා කියලා. හිත දියුණු කරන විදි දෙකක් තියෙනවානේ සමාධි ප්‍රඥායි කියලා. ප්‍රඥාව තුලින් තමයි මාර්ගඵල ලබන්න පුළුවන්.
එතකොට අපි
මේ ආත්මේ දිනු
කරන
ඒ
පුරුද්ද අපිට මේ ආත්මේ දැනුවත්
ඊළඟ ආත්මේ තරියට එතන ඉඳලා පිටට එහෙම පිහිටනවා. දැන් ඔය කතා
කරන්නේ මේ ආත්මෙම ඒක
නැති කරගන්න. ඔව්. දැන් ධර්මය අකාලිකයි කිව්වේ ඔන්න ඕකට.
දැන්
ඒ ඊළඟ ආත්මයක් ගැන කතා කරන්න
දෙයක්
නැහැ.
මේ
දැන්. දැන් ඒ කතාව තුළ ලෝකේ තියෙනවා
ඒක. ඔව්. ආත්ම සංකල්පනේ. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. මොකද අපි ඕකනේ ඉන්නේ.
ඒක තමයි කරන්න වෙන්නේ.
ඒක පිළිගන්න ඕන.
ලෝකේ ඉඳගෙන ජීවත් වෙනවා නේද ලෝකේ ඉඳලා දකින්න ඕනේ
අපි ලිඳක වැටිලා ඉන්නකොට ඉතින් ලිඳේ වැටිලා ඉන්න බව පිළි අරන් ඕන එකෙන් ගොඩ එන්න නැතුව අපි ලිඳේ වැටිලා නැහැ කියලා හිතුවොත් ගොඩ එන්න බෑ නේද එතකොට ඒකේ ඉඳන් ටික ටික තමයි මේකේ උඩට එන්න වෙන්නේ ඒකයි අර මෛත්‍රිය උනත් පටන් ගන්නෙ මම මගෙන්
මම කියලා කෙනෙක් පිළිගන්නවා පිළිගන්නා මගේ ඇතුලේ තියෙන මම ක්‍රෝධය දේශ නැති කරගන්නවා
ඕ ඒක නැති කරගන්නකොට තමයි මේ බලවත් කෙලෙස් යටපත් කර ගැනීමෙමයි මේකෙන් මිදෙන්න පුළුවන්.
මේ සම්මත ලෝකෙ මම.
ඔව්.
ඉතින් මම හිතනවා මගේ ඇතුලේ මම කෙනෙක් නැහැ කියලා.
ඒක හිතනවට වඩා ඒක අවබෝධයක් ගන්න නේ.
මේ වෙන්නේ දැන් ඔය හිතන එක දැන් හැමෝම දන්නවා. හැබැයි ඔක ඔක දැක්කොත් දැන් අපි තමයි අපි මැරෙන විදිහ.
අපි මැරෙන විදිහක් දන්නා උපදින එක සමහරු දන්නවා.
දන්නවා. ඒක පොඩ්ඩක් ඒක උකමේ.
හැබැයි අපි දැනගන්නේ අපි දැනගත්තත් නොදැනගත්තත් උපදින
මරණ අත්දැකීම නැහැ මරණ බව දන්නවා
ඔතන ප්‍රශ්නේ තියෙන්නේ දන්නවද නැද්ද කියන එක නෙමෙයි දැනගත්තත් නොදැනගත්තත් උපදින රහත් වෙනකන් මෙහෙමයි ඕකයි බුදු දහමෙන් අපි ගන්න
කකුල් හතරෙන් හරි එකෙන් හරි
ඒ කියන්නේ මං කියන්නේ මේක මේ දැනීම තුල ඔකට ගන්න බෑ ඒකයි මගේ මං කියන්නේ දැනීම තුල යන්න බෑ
බෑ
අනුපූර්ව ප්‍රතිපදාවක් කියනවා
අපි දන්නවා කියන්නේම අර මුලින් අහපු ප්‍රශ්නෙට උත්තරේ දැන් දන්නවා කියන්නේම ලෝකෙ ගැනයි දැන්
ඔව්
ඒක ලෝකෙටයි ඉතින් දැන්
ඒකනේ
ලෝකෝත්තර පැත්ත නෙමෙයි ලෝකෙ ලෝකෝත්තර පැත්ත කියන්නේ ඔය දන්න ටිකෙන් අයින් වෙන
ඒකම කියන්නේ දැනීමෙන් අයින් වුණහම තමයි ඔක එන්නේ
ඔව් හැබැයි අයින් වෙනවා කියන්නේ බලෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි අවබෝධයක් තුලින් වෙන දෙයක්
ප්‍රායෝගික වෙන දැන්
ප්‍රායෝගික ඒ අවබෝධය තුලින් වෙන දෙයක් දැන් අර වතුරට එබෙන බල්ලා මතක තියාගන්න ඒක දැනුමෙන් ඌට රැවටීමෙන් මිදෙන්න බෑ. ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕන ඔය රැවටීමක් කියන එක. වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක රැවටීමක් කියන එක ප්‍රත්‍යක්ෂ වෙන්නම ඕන. ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න විදිහ තමයි මේ මාර්ගය පෙන්වන්නේ. සම්මාදිට්ඨියෙන් පටන් ගන්න.
ඔකෙන් දැනුමයි අවබෝධයද ප්‍රශ්නෙත්ටි
අවබෝධය එනකොට අපේ තියෙන වැරදි දැනුම අයින් වෙනවා. ඒක හරියට අර අපි ලයිට් එක දානකොට කරවල නැති වෙනා වගේ වැඩ. ප්‍රඥාව එනකොට
ප්‍රඥාව තමයි අවබෝධය ලබා ගන්න.
අවබෝධය එනකොට වැරදි දෘෂ්ටි ටික නැති වෙනවා. ওই දෙකම එකයි. අවබෝධය ආවා කිව්වත් වැරදි දෘෂ්ටි නැති වෙනවා කිව්වත් දෙකම එකයි. දෙපැත්තකින් කියන වචන දෙකක් විතර. නේද? අපි දැන් බොරුවකට රැවටිලා ඉන්නකොට ඇත්ත දැනගන්නවා කියනකොට රැවටීම දුරු වෙනවා කියන එකමයි මේ තව විදිහකට කියන්නේ.
දැනුම කියන්නේ ලෝකය පිළිබඳ දැනුමයි අපි කියන්නේ. ලෝකය පිළිබඳ දැනීම මේක උහරන්න
බෑ. බෑ. ඉතින් ලෝකය පිළිබඳ දැනීමමයි ලෝකේ යන්න උදව් වෙන්නේ. ලෝකෙන් එතර වෙන්න ඒක උදව් වෙන්නේ. ඒත් අපි ලෝකෙන් එතර වෙන්න නම් ලෝකය ගැන දැනීම ආවේ කොහොමද? ලෝකය හටගත්තේ කොහොමද කියලා හොයන්න ඕන. ලෝකය මොකද්ද? ලෝක සමුදය මොකද්ද? ඒක දකිනකොට තමයි නිරෝධය පේන්නේ. අන්න එයාට තමයි මාර්ගය දේශනා කරන්නේ. ඒ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තියෙන කෙනාටයි මාර්ගය වැඩෙන්නේ. එකයි මේ ධමයක් අහලා සම්මාදිට්ඨිය ඇති කරගන්න ඕන. සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනාටයි මාර්ගය වඩන්න තියෙන්නේ. සම්මාදිට්ඨිය නැතුව කොච්චර භාවනා කළත්
සසරි.
හරිද? ලෝකේ. හරි නැවත ඉපදීම නැති වෙන මාර්ගයකට වැටෙන්නේ. ලෝකේ යන මාර්ගයකින් යහපත් කරගන්න පුළුවන් භාවනා කරලා.
ඔව්.
ධමයක් අහලා සම්මාදිට්ඨිය ඇති කරගෙන භාවනා කළොත් ලෝකෙන් එතර වෙන්න අර භාවනාව උදව් කරගන්නවා. ඒ හදාගන්න සමාධිය උදව් කරගන්නවා ලෝකෝත්තරයි. ඒක තමයි මේ මාර්ගඵල පැත්තට යනවා කියන්නේ.
ලෝකෝත්තර වුණාම ඉපදිනවාද බලනවාද කියන එක ගැන ප්‍රශ්නයක්
නෑ. ඔව්. දැනට ඔය ප්‍රශ්න තිබුණාට ඔය ප්‍රශ්න ටික තියෙන්නේ සක්කාය දිට්ඨිය තියෙනකම්. මම ඊළඟට කොහෙද යන්නේ? ඕකනේ ප්‍රශ්න.
මේ ලෝකේ තුනමනේ ඉතරනේ.
ඔව්. ඒ මම කියන දෘෂ්ටියෙන් හිතන්න. දැන් ඔය සක්කාය දිට්ඨිය නැතිවීමත් එක්කමයි අර පින්පව් ගැන ඒක එහෙමම අයින් වෙනවා. ඒව ගැන ප්‍රශ්න කරන්නේ නැහැ ඊට පස්සේ. සංකාය දිට්ඨිය තියෙනකන් තමයි පින්පව් ගැන හොයවන්නේ. මේක පිනද? මේක පවද්ද? මස් කෑවට පවුද? කරපොත් එක් මැරුවට පවුද? ඔය වගේ ප්‍රශ්න එන්නේ. මේ සංකාය දිට්ඨිය තියෙන. ඒකේ ඉන්නවා කියන්නේ දහම පැත්ත පළාතකටවත් ඇවිල්ලා නැහැ. තාම අර ආලාර කාලාමලයි ඒගොල්ලන්ගේ බමුණු මතවල ඉන්නේ. බුද්ධගමෙහි ලේබල් එක තියෙනවා. ලෝකෝත්තර කියන පැත්ත ගැන කිසිම අවබෝධයක්
නැහැ.
ඔව්. ලෞකික දේවල් ගැන කතා කර කර ඉන්නවා. එතකොට මේ දහමක් අහන්න ඕන දැන් උගොල්ලෝ පුළුවන් තරම් සාකච්ඡා කරන්න ඕන නොයේ පැත්ත. දහමෙන් ප්‍රයෝජනෙ ගන්න. ඒ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒක තමයි අකාලික කියන්නේ. සම්මාදිට්ඨිය ඇති වෙනවත් එක්කමයි අවබෝධය එන්නේ. ඒකට කාලයක් ගත වෙන්නේ නැහැ. හ්ම්. මේ ලෝකෝත්තර මාර්ගයට වැටෙනවා කියන එකට කාලයක් ගත වෙන්නේ නැහැ. මේ මොහොතේ හිරුවද මේ මොහොතේ දැක්කද මේ මොහොතේම පුළුවන් ඒ ප්‍රතිඵල සීනවා. එහෙම දෙයක්. බේකර් දැන් අහලා දැනගත්තටම මදි ඒක දැන් නුවණින් විමසන්න ඕනේ. කියන්නේ අවබෝධය කියන එක Taman තුඩින්ම ගන්න ඕන එකක් නෙසත් තව කෙනෙකුට දෙන්න බෑ. ඒක බුදුහාමුදුරන්ටත් බෑ. මෙහෙම දෙයක් තියනවා කියලා කියන එක විතරයි කියන්න පුළුවන්. ඒක දකින එක තම තමන්ට අයිති දෙයක්. අවබෝධය ගන්න එක. ඒකට තමයි මේක අහන්න ඒක ගැන නුවණින් විමසන්න කියන්නේ. දහන එක සුතමේ ඥානෙ ඊළඟට ඕක ගැන විමසනකොට චින්තාමේ ඥානෙ හිතලා එහෙම දෙයක් වෙන්න පුළුවන්ද කියලා. ඊළඟට ඒක ප්‍රායෝගිකව යොදනවා භාවනා. දැන් ඔය අවබෝධය හරියට ආවනම් ඊළඟට ඔන්න සද්දයක් ඇහිලා අර එළියේ බල්ලෙක් කන්න අර හිතින්කන් හොල්ලනවා ඇහුණා කියන එක ලෝකෙට අයිති කියලා දකින්න පුළුවන් වෙනවා. එතන උනේ සද්දයක් ඇහුණා විතරයි නේද? සද්දාඥාවක් විතරයි නේද? ඒක අනිත් පැත්තට පෙන්වන්න ඕනේ. අපි ඉන්නේ ලෝකෙට අයිති දෘෂ්ටියේ. අපි අනිත් පැත්තට පෙන්නනවා ඒ පුරුද්ද හින්දා එහෙම හිතුණාට මෙතන උනේ මේකනේ. සද්ද සංඥාවක් විතරනේ එහෙම. කියන ඒකත් ඒක නැවත නැවත සිහියෙන් පෙන්නවා. සිහිය පිහිටලා නුවණින් පෙන්නවා. ඔකයි ඉතින් ලේසි සද්ද වලට පටන් ගන්න. ඒක ටිකක් පුරුදු වෙනකොට අනිත් ආයතන වලට ටික ටික දාන්න පුළුවන්. ඇහෙන් කරන්නේ මේ වගේ මුලාවක්. අර වතුරට වෙන බල්ලා වගේ අපිත් රැවටෙනවා නේද? පේන දේ තියනවා කියලා. ලෝකෙටයි තියෙන්නේ.
දැන් ඕකට තමයි යෝනිසෝමනස කාර්යය
කියන්නේ. ඔව්. උපදින හැටි දකිනවා. ලෝකය මොකද්ද? ලෝක හටගන්නේ කොහොමද? යෝනි කියන්නේ උත්පත්ති ස්ථානය. සෝ කියන්නේ ඒකේ හරි විදිහට දකින හැටි. ඒ විදිහට මනස යොමු කරනවා, මනසේ කරන්නේ. මොකයි යෝනිසෝ මනසික?
ඒ කියන්නේ ඇහැ උපදිනවා දකින්නවා. ඇහැ උපදිනවා කියන්නේ ඇහැට රූපේ එනකොට උපදිනවා.
හරි. එහෙමත් දකින්න පුළුවන්. ඉතලේසි අපිට එළියේ ලෝකේ රූප උපදින හැටි.
රූපය දකිනකොට අනිත් ඔක්කොම එහෙලා ඒ රූපේ ඒ ඇහැ තුලින් ඇහැ උපදිනවා. නැත්නම් අපි කන මේ කරනකොට ඇහැ
අපිට ඔව් ඒ විදිහට බලන්න පුළුවන්. ඒක ටිකක් ගැඹුරුයි ඒ උනාට. ඊට වඩා ලේසි ඇහැට පේන එළියේ තියෙන රූප. මම මේ පැදුරක් තියනවා නේද? පැදුර ඉපදුනා. දැන් සද්දය ඇහෙනකොට එළියේ බල්ලෙක් ඉපදුනා. බාහිර දේ දකින්න ලේසි. ඉස්සෙල්ලා ඒ බාහිර දේවල් වලින් අඳුර ගන්න පුළුවන්. මේ ටික අයින් වෙනවා ඒතකොට. හරි. ඒවා අයින් වෙන්න මොකද වෙන්නේ? අපි අර රූප පස්සේ පන්නන එක අඩු වෙනවා ටික ටික. රූප ලෝක වලට තියෙන තණ්හාව අඩු වෙනවා. ඒවට කියන්නේ කාම වස්තු කියලා. හැට පේන රූප, කනට ඇහෙන ශබ්ද වලින් පනවන රූප, ඔවා සේරම මේ කාම ලෝකෙට අයිති වස්තු. ඇහැ කන නාසය දිව ශරීරය පිනවන්න අපි හදනවනේ. ඒවා ඒ කාම ලෝකේ ඉන්නකන් ඒ ටික තියෙනවා. කාම ලෝක කිව්වහම මනුස්ස ලෝකෙත් අයිති, දිව්‍ය ලෝකත් අයිති, සතර පායත් අයිති. ඒවා ඉන්න සත්‍යයන්ගේ පුරුද්ද ඔය ආයතන ටික පිනවන්න ඒවා පස්සේ ලෝනෝ. ඒක තමයි තණ්හාව අනිත් පැත්තට. ඉතින් අපි ඉස්සෙල්ලා මේ බාහිර දේවල් ඔක්කොම මේ හිතෙන් හදන දේවල් කියලා ටික ටික පෙන්වන්න ඕන. මේ ලෝකේ එළිය නෙමෙයි තියෙන්නේ හිත ඇතුලේ. ඔන්න ඔය පැත්ත බලන්න පටන් ගන්න තැන තමයි නියම විදර්ශනය කියන්නේ. දැන් මෙච්චර කල් එළියෙන්නේ හෙව්වේ. දැන් හොවා එළිය නෙමෙයි මේ හිත ඇතුලේමයි කියලා හිතට පෙන්වන්න ඕන නෝනි. ඔතන තමයි මේ කියන්නේ විදර්ශනයේ පටන් ගන්න. ලෝකෝත්තර දැක්ම. ලෝකය තමන් තුලයි කියන අවබෝධයක් එක්කයි ඒකෙන්.
මේ කියන්නේ ලෝකය කියන්නේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂය. ඉන්ද්‍රිය ගෝචර වෙන ප්‍රත්‍යක්ෂයට ලෝකය. ඉන්ද්‍රිය ගෝචර නේ.
ඔව් කියනකොට ඉතින් එක එක අදහස් වෙනවා. ඉන්ද්‍රිය ගෝචර වෙන ඒවා එළියේ තියෙනව නේද? ආ. කියන හැඟීමෙන්. එහෙම නෙවෙයි. ඒව හදන්නේම හිත ඇතුලේම. රර බල්ලගේ උපමාවේ ඕක හොඳට ගැලපෙනවා නේ. බල්ලට ඉන්ද්‍රිය ගෝචර බල්ලෙක් එළියේ ඉන්නවා. ඒ බල්ලව හදලා තියෙන්නේ හිතේ. හිත ඇතුලේ ලෝකේ නිෂ්පාදනය වෙන්නේ.
අවසානයේ සිතිවිලිවල තමයි තියෙන්නේ.
ඔව්. මුලාවෙන් හදන
මුලාවෙන්
හදන සිතිවිලි ලෝකෙ. අවිද්‍යාවෙන් කරන සංකාර කියන්නේ අවිද්‍යා පත්‍ය සංකාර කියන්නේ.
ප්‍රදර්ශන ඥාන මාර්ගයේ ගියකොට දැන් උදේවය ඥානෙ දැකලා එතනින් බංගසිත දැකීම ඒ ඒ ඒ ඒ ක්‍රමයේ වික්‍රමද තියෙන පාත්‍රයක නැත්නම් ඒ බුද්ධජාතාවෙන්ද තව ක්‍රම කියලා ප්‍රදර්ශන
ඥානෙ. ඒ ක්‍රමෙත් ඔය පස්සේ හදාගත්ත එක. ඔක එක සූත්‍රයක විතරයි ඒ වගේ දෙයක් තියෙන්නේ අර. පතමිත සූත්‍රය මේ එහෙම යන්න ඕන කියලා එකක් නැහැ.
කියන්නේ
එක සූත්‍රකවත් නැහැ ඔය වගේ සඳහන්. ඒ පිළිවෙලට ඥාන පහළ වෙනවා කියලා එකක් එහෙම කෙනෙකුට වෙන්න පුළුවන් හැමෝටම එහෙම වෙන්න ඕනේ නැහැ.
විදර්ශනා මාර්ගය තුළදී සාමාන්‍යයෙන් වෙන්න බුදුන්ගේ බුදුන් වදාළ තුළ
ධර්මයට අනුව දකින්න පුරුදු වෙනවා. පළවෙනි දේ මම කිව්වේ දැන් බාහිර ලෝකයෙන් මිදෙනවා. ඒක දැන් අර මාර්ගඵලවලට ගැලපෙන්නේ දැන් ආයේ කාම ලෝකවලට එන්නේ නැති මට්ටමකට එනවා ඕක දකින්නකොට දකින්නකොට. අපි කාම වස්තු පස්සේ පන්නන එකනේ තියෙන්නේ. ඒකට දැන් ඔය දැක්ම එනකොට කාම වස්තු පනවන්නේ නැති මට්ටමකට එනවනේ කාම ලෝකවලින් මිදෙනවා ඒක. දැන් මේවා මුලාවෙන් හදන ඒවා කියලා දකින්නකොට දකින්නකොට ඔව හදන්නේ නැති මට්ටමක් එනවා කියන්නේ. ඒ මට්ටමාව කියන්නේ කාම ලෝකවල ආය උපදින්නේ. ඒක අවබෝධය තුලින් එන එක. ඒවට තියෙන රැවටීම අයි මොනවා. හෝක හැබැයි හෝක දෙවිදිහකට එන්න පුළුවන්. ඒක තමයි මම අර ඉස්සෙල්ලාගේ සමතකිනුත් ඒවට හිත යන්න නොදී යටපත් කිරීමක් කරලත් කාම ලෝක වලින් తాවකාලිකව මිදෙන්න පුළුවන්. ඒක තමයි ධානය වඩනවා කියන්නේ. සමතේ ධ්‍යාන වඩලත් පුළුවන් නේ බ්‍රහ්ම ලෝකවල ගිහින් උතදින්. ඒක වෙන මාර්ගයක්. මේක දැන් විදර්ශනය කරලා විදර්ශනය කරලා ඒවයින් මිදෙනවා කියන්නේ නැවත නූපදින විදිහටම මිදෙනවා කියන එක.
මේක
හේතු බලලා හටගන්න හැටිම දැකලා මිදෙනවා. අරකෙන් කරන්නේ යටපත් කරනවා. ඒවට හිත යන එක උත්සාහයෙන් යටපත් කිරීම. ඒ යටපත් කිරීම කොච්චර කල් තියනවද කියන එක තමයි ඒකේ ආයස. තර බ්‍රහ්ම ලෝකේ ආවිස ඉවර වුණා නම් ආයේ ඉන්නේ මේ කාම ලෝක වලට එනවා. විදර්ශනෙන් දැක්කහම එහෙම අපහු වෙනවක් නැහැ. ඒකේ ලෝකේ මොකද්ද හටගන්නේ ඇයි කියලාම දැක දැකනේ බලන්න. සම්මා දිට්ඨිය කියන්නේ. ඒකේ දැන්
මේකේ උදේවය දකින්න ඕනේ කියලා එහෙම
උදය වේය දැකීමක් තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න ඕන ඉස්සෙල්ලා මොකද්ද මේ උදය වේය කියන්නේ? කියන්නේ හට ගන්න නිරුද්ධ වෙන ස්වභාවය. දැන් මේ ආයතන මට්ටමින් දකින්න පුළුවන් වෙන්න ඕන දැන්. දැන් අර බල්ලාගේ මම පෙන්නේ බල්ලා හටගත්තේ පෙර නොතිබී. දැන් ඔක දකින්න කෙනාට පුළුවන් ඒකම ඔක නිරුද්ධ වුණා කියලා දැකේ. දැන් හට ගැනීමක් දකිනවා නිරුද්ධ වීමක් දකිනවා.
දැක්ම එක එක
නාට වෙනස් වෙන්නේ පැත්තක් තමයි. ඒ කියන්නේ නෑ මේ උදේවය දැක්ම මේ මේක එක විදිහේ දැක්මක්. දැන් ඔතන වෙනස් වෙන්නේ අපි දැන් එළියේ ඉන්න බල්ලෙක් දිහා බලාගෙනත් අනිත්‍ය අනිත්‍යයි කියලා හිතන්න පුළුවන්. එතකොට එන දැක්මයි මේ විදිහට බැලීමෙන් එන දැක්මයි දෙක. තේරුණාද? දැන් බාහිර දෙයක් තියනවා කියලා හිතාගෙන ඕක අනිත්‍ය බල බලා ඉන්නත් පුළුවන්. දැන් මේ තියෙන මොකක් හරි ගම්මුක මේ වීදුරුව තියනවා. ওই වීදුරුවට අපිට ඇලීමක් එන හින්දා හිතන්න කියන ඕක අනිත්‍ය අනිත්‍ය ඕක කැඩිලා බිඳිලා යන එකක් ඕකට ඇලෙන්න එපා. එහෙමත් පුළුවන්. හැබැයි ඒකෙන් එන්නේ නැහැ සම්මාදිට්ඨිය. ඇලීම ගැටීම ටිකක් තුනී කරගන්න පුළුවන් ඒකෙන්. හරි. එතන මේ ආයතනෙ වැඩ කරපු හැටි ලෝකෙ හැදුන හැටි ගැන අවබෝධයක් ඒකෙන් එන්නේ. එතන අනිත්‍ය බැලුවට එතන හට ගැනීම නිරුද්ධ වීමක් බැලුවට ඒක විදර්ශනාවෙන් එන උදේවය ඥානෙ නෙවෙයි. විදර්ශනාවෙන් එන්න නම් දැන් ආයතනෙ අල්ලගෙන බලන්න ඕන එතන විදිරුවක් තියෙනවා කියලා දැනගත්තේ රූප සංඥාවක් ඇවිල්ලා ඇහෙන් ඒක ගැන හිතෙන් හිතලා හිත ඇතුලේ තමයි ඕක හැදුවේ. ඒ හදපු දේ එළියේ තියෙනවා කියලා දෘෂ්ටියෙන් තමයි එළිය වීදුරුවක් පැනෙන්නේ. ඇත්තට ටිකක් හිතන්න අමාරුයි අරක පුරුදු කරනකම්. කනෙන් සද්දය ඇහිලා එළියේ රූපේ තිබ්බේ. ඒ වගේම මේ ඇහෙනුත් කරන්නේ ඇහෙන් මෙතන මං කිව්වේ අර මොකද්ද අපේ සිනමා තිරේ නේද? එතන රූපේ හැදුනා. ඒක හිතෙන් දැක්කා. ඒක ගැන හිතෙන් හැදුවා. දැන් එළියේ තියෙනවා කියලා ඒ එළියේ තියෙනවා කියලා විශ්වාසය තුල තමයි එළිය වීදුරුවක් පැනේ. එතකොට මේ දකින මොහොතේ ඔක හටගත්තා. එහෙම්මම ඒක නිරුද්ධ වුණා. හිතක් නේ පහළ වුණේ. ඒ හිත හටගත්තා. ඒ හිත එහෙම්මම නිරුද්ධයි. එතන තියෙන උදේවය ඒක විදර්ශනා කියන එක. නැතුව අර තියෙන දේ අනිත්‍ය අනිත්‍යයි කියලා බලන එකෙන් අවිඥානෙ ඉන්නේ. ඒ එතන තමයි වෙනස තියෙන්නේ. සම්මා දිට්ඨිය ඇතුව ලෝකෝත්තර දැක්ම ඇතුව කරන භාවනාවේ ඒ දැක්ම නැතුවත් ওই භාවනා කරනවා.
එහෙම නැත්නම් දැන් මැෂින් එක ශබ්දයක් අපි හොඳින් ශ්‍රවණය කරනවා. කනට අහනවා.
ඔව්.
ඒකේ අකණ්ඩව දිගින් දිගට මහන ගමන් මේකේ උදේවේ දකින්න පුළුවන් ද බිනි බිනි යන
ස්වභාවය. එතන දකින්න දැන් ඒ බිනි බිනි යන ස්වභාවය බලන්නේ අපි තියන දේක නේද? අවතිනවා කියලා හිතාගෙන ඒකේ වෙනස් වීමනේ බලන්න. තේරුණාද? දැන් මෙතන බලන්නේ පවතිනවා කියලා හිතුනේ ඇයි? මේ කණෙන් සද්දයක් ඇහුණා. ඒ නිසා හිතෙන් හැදුවා මැෂින් එකක්. ඒක එළියේ තියනවා කියලා විශ්වාස කළා. අන්න එතන දකින්නවා ඊට වඩා වෙනස් ඇතිවීමක් නැති. ලෝකේ හැට ගැනීමයි නිරුද්ධ වීම. අතන දකින්නේ ලෝකේ තියෙන දේක
වෙනස්
වීම. ඒක ලෝකෙට අහු වෙලා ඉවරයි ඒක. සම්මතේ ඉඳන් ඒක බලන්න. ඒක ලෝකෝත්තර දැක්ම නෙවෙයි.
ඒක සම්මතේට බර
සම්මතයි. බර නෙමෙයි සම්මතේ. සම්මතේ තියෙන ඇලින්කටෙන් මඩු කරගන්න ඒක උදව් වෙනවා. ඒක අර ලෝකේ ගමන යහපත් කරගන්න ඒක උදව් වෙනවා. ඒකට පව් කරන්නේ පිං කරන. ඒකින්ද කැලස් පහල වෙන්නේ නැහැ නේ. ඒක හොරකම් කරන්න හරි මොනවා හරි හිතෙන්නේ නැහැ නේ අනිත්‍ය දෙයක් කියලා දැක්කහම. මේ වීදුරුව කැඩිලා බිඳිලා යනවා කියනවා. මේ වීදුරුව එච්චර ඒකට අපි තණ්හා කරන්නේ නැහැ. කියන්නේ ඇලීම් ගැටීම් වෙන්නේ නැහැ. නේද? ඔක හොරකම් කරන්න හිතෙන්නේ නැහැ අනිත්‍ය දෙයක් කියලා දැක්කහම. හැබැයි මුලාව දුරු වෙලා නැහැ. මෙහෙම දෙයක් තියෙනවා ලෝකේ. ඒක අත්දකින්න මෙතන මම ඉන්නවා කියන එක දුරු වෙලා නැහැ. එළිය මැෂින් එක තියෙනවා. ඒක අත්දකින්නේ කවුද? මම. ඒක කැඩෙන්නේ නැහැ මැෂින් එකේ අනිත්‍ය බැලුවට. නේද? ඒක නැති වෙන්න නම් අපි හොයන්න ඕන මැෂින් එක හටගත්තේ කොහොමද? ඒකේ සමුදේ තියෙන්නේ හිත ඇතුලේ. මේ සමුදේ හින්දා ඒක හටගත්තේ. මේ සමුදේ නැත්තම් ඒ හටගන්නේ නැහැ. එහෙනම් ඒ නිරෝධය. ඒ නිරෝධයට මාර්ගය මොකක්ද? තවකනේ ආයතන ගැනයි බලන්න තියෙන්නේ. හිත හැදෙන හැටි බලන්න තියෙන්නේ. මේ ලෝකේ පැනෙව්වෙත් හිත ඇතුලේ හදපු දෙයක් එළියේ තියනවා කියලා විශ්වාස කිරීම, දෘෂ්ටිගත වීම තුල. ඒ ලෝකේ තියෙන එළියේ නෙමෙයි තමන් තුල. තමන්ගේ හිත ඇතුළමයි මේක බලන්න තියෙන්නේ. ඒක පෙන්වන්න තමයි අර ටික ටික පුරුදු කරන්න කිව්වේ. කණින් එහෙන සද්ද වලින් හැදෙන ඒවා එහෙන් දකින්න ඒවා ඒවට පුරුදු කරන්න ඕන. එතකොට ඔය ධර්මයක් අහලා ඔය සම්මා දිට්ඨිය ඇති කර ගැනීමයි වැදගත් වෙන්නේ. කාගෙන් හරි ගිහින් කරන්නේ මොකද්ද කියලා භාවනාව අහන එක නෙවෙයි. සම්මා දිට්ඨිය ආවට පස්සේ ඕන කෙනෙක්ගෙන් ගිහින් අහලා භාවනාවක් කරන්න පුළුවන්. හැබැයි Taman දන්නවා එතකොට මොකද්ද වෙන්නේ කියලා. මේ අවබෝධය සඳහායි මේ භාවනාව කරන්නේ. එහෙම නැතුව ගොඩක් වෙලාවට අහගෙන කරන භාවනා ගොඩක් ඒවා ලෞකික දෘෂ්ටියේ ලෝකයට අයිති. සම්මා දිට්ඨිය Taman තුල ඇති වුණහම Tamanටම පුළුවන් කරන්න ඕන දේ හොයාගන්න. මේ විදිහට කළොත් මේ අවබෝධයයි. අපි දන්නවා වුණ අවබෝධය ගැන දැන් සත්‍ය ඥානය තියෙනවා. සම්මා දිට්ඨියෙන් එන්නේ සත්‍ය ඥානය. එතකොට කෘත්‍ය මොකද්ද කියලා දන්නවා. මේ විදිහටයි කරන්න ඕන. ඒක කවදා හරි ඉවර වුණහම ඒකත් දන්නේ තමයි. මේ සත්‍ය ඥානය තියෙනවා. මේ සඳහායි මේක කරන්නේ. එතකොට ගුරුවරයාකින් ගිහින් අහන්න ඕනේ මේක මෙච්චර වෙලාව දැන් ඇතිද? හරි. එහෙම අහනවා නම් ඒ තමන් තුල දැක්ම නැහැ. ගිහින් අහන්න ඕන දැන් මං සෝවන් වෙලාද? ගුරුවරයා තමයි ඒක කියන්නේ. එහෙම කියන එක මාර්ගෙ නෙවෙයි.
තමන් දැනගන්න ඕන.
ඒ අවබෝධේ තමන් තුල එන එකක් නේ. මේ ධර්මය දැක්කම ලෝකෝත්තර දැක්ම තියෙනවද? ලෝකෙට අයිති දැක්මද නද තාම ඉන්නේ අච්චරයි. ලෝකෝත්තර දැක්ම ඉන්න කෙනාට ආයේ බොරු කරන්න බෑ වෙන මොන විදිහට කිව්වා. ඒ කියන්නේ මේක බුදුදහමද නැද්ද කියන එක හොඳට පේනවා. මම කියන්නේ මේක නැවත ඉපදීමක් ගැන කියන ධර්මයක්ද නැද්ද කියන එක පේනවා. ලෝකෙට අයිති දැක්මක්ද නැද්ද කියන එක හරියටම දකින්න පුළුවන්. ඒ අවබෝධය Tamanට ඇති කරගන්න පුළුවන්. ඒකයි මේ ධර්මය දකින්න පුළුවන් ඒහි පස්සික දෙයක් කියන්නේ මේක. එන්න බලන්න කියලා.
එතකොටම ධර්මය තුල නෙමෙයි.
නෙමෙයි. ලෝකෝත්තර නෙමෙයි. ලෝකෙට අයිති දෙයක්. ඒක ඉතින් වෙන ධර්මයක්. බුදුදහම නෙමෙයි. ඒවා වැරදි කියනවා නෙමෙයි. ඒ වයිත් යම් කිසි දෙයක් තියෙනවා. හැබැයි නිවන නෑ. නැවත ඉපදීමක් නම් වර්ණනා වෙන්නේ හොඳ උපතක් ලබා ගන්න යම් කිසි දෙයක් නම් කියන්නේ. ඒක තේරුම් ගන්න ඕන ඒ
ධර්මයේ නෙමෙයි.
බුදු කෙනෙක්ගේ ධර්මය ඕකනේ. ලෝකෝත්තර පැත්ත නැවත නූක දින විදිහ තමයි බුදු කෙනෙක් පැහැදිලි කරන්නේ. ඕකයි අර ධර්මයේ ගුරු තනතුරේ තියාගන්න කියන්නේ. ඒතර තමන්ව නොමග යවන්න බෑ කාටවත්. දැන් ඔයදී දැන් මං කියපු හින්දා නෙමෙයි ඔයගොල්ලෝ කියන්න ඕනේ. ධර්මයට අනුව දැකලා ඕන කෙනෙක් එක්ක මෙන්න මේකයි ධර්මය කියලා පෙන්වන්න පුළුවන් වෙනවා. ඒක අනිත්‍යයට පෙන්වන්නේ නෙමෙයි තමන්ට.
හුඟක් අය රැලි වලට අහු වෙලා ඉන්නේ භාවනා පන්ති අරම ඒවා ඒවට වැටලා එහෙම යන්නේ.
ඔව්. ඒක වෙනවා ඉතින් මේ ධර්මයේ නුවණින් විමසන්න නැති කමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔහොම තමයි ඉතින් අපිත් ඔහොම ගියා කාර්යයක් ඉතින්. ඒ දැන් ඒ වුණාට හරි ධර්මයේ අහන්න තියෙනවා. මේව කතා කරන
දැන් ඒවා
වැඩි දැන්.
නේද? දැන් ඒවා
ඔයගොල්ලෝ තව අහන්න හම්බුයි.
ඔයාලගේ ප්‍රමාණය වැඩි.
ඔව්. දැන් අර නිකන් රවට්ටන්නේ ගතිය දැන් ඒ කියන්නේ රැවටෙන කට්ටිය අඩුයි. මොකද අර හරි දේ කතා වෙනකොට අරවට වැඩි මුලා කරන්න අමාරුයි. දැන් අපි දන්නේ නැති හින්දානේ ඔයට මුලා වෙලා තියෙන්නේ. දැන් එහෙම නෙමෙයි ධර්මය දැන් එලි පිට තියනවා ඕන කෙනෙකුට විමසන්න. නුවණින් විමසන්න. දැන් ඕන කෙනෙක් වෙන භාවනාවක් කරද්දී අපිට කෙලින්ම අහන්න පුළුවන්. ඕකෙන් නැවත උපදීම නැති වෙනවද? නැත්තම් ඕක කොහොමද බුදුදහම වෙන්නේ? බුදු කෙනෙක් ඕකද කියලාද? ඒ ධර්මය හරි විවෘත දෙයක්. හංගන දෙයක් නෙවෙයි. ඒකයි ඒක එන්න බලන්න කියලා පෙන්වන්න පුළුවන් සත්‍යතාවයක් කියන්නේ. ඒහිපස්සිකයි. ඊළඟට ඕපනායකයි. Taman තුලින්ම දකින්න පුළුවන් සම්දිත්තිකයි. ඒ ಗುಣ තියෙනවා මේක. ඒකට කවුරුවත් මත මේ විශ්වාසය තියාගෙන මුලා වෙලා යන්න ඕන එකක් නෙවෙයි. කොහොම අවබෝධ වුණත් මේ මේ අවබෝධයට එන්න ඕනේ. අවබෝධය එකයි.
ඉතින්
පයින්ද? ඔව්. සක්කාය දිට්ඨිය නැතිවීම කියන එක එකක්මයි. ලෝකෙට අයිති දැක්මයි ලෝකෝත්තර දැක්මයි කියන දෙක වෙන් කරන්න පුළුවන්කම එන්නවා. ඒක වෙනස් වෙනස් අවබෝධයක් නෙමෙයි. ඒකයි මං කියේ අර සම්මා දිට්ඨිය කොයි පැත්තෙන් ඇති වුණත් අර මේ විදිහටත් සම්මාදිට්ඨිය එන්න පුළුවන් මේ විදිහටත් එන්න පුළුවන් කියලා කියනවනේ. ඒ හැම එකටම ගැලපෙන්නේ. එකකින් විතරක් ආමට සම්මාදිට්ඨිය තියනවා කියවට අනිත් එක වැටෙන්නේ නැත්නම් එතන අඩුවක් තියෙනවා. මේ කියපු දේ බලන්න ඕගොල්ලෝ දාලා අර කියන ඕන එකකට ගැලපෙනවා. දුක දුක්ඛ සමුදය නිරෝධේ මාර්ගය කිව්වත් එතන ගැලපෙනවා. දුක කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. පංච උපාදානස්කන්ධයයි දුක. ඒතර පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? රූපය බාරගන්න එක, රූප උපාදාන කරන එක. දැන් ඒකට ගැළපෙනව නේද? අර බල්ලව උපාදාන කළා නම් දුක. බල්ලා පිහිටියේ නැත්නම් දුක්ඛ නිරෝධයක් නේද තියෙන්නේ. දුක්ඛ සමුදය යෙදෙන්නේ පිටන්නේ නිරෝධය. මාර්ගය තමයි දැන් හොයාගන්න. ඔය ටික දකින්නකොට මාර්ගය පේනවා. ඒ අවබෝධය ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒ රැවටීමට මුලාවට අහු නොවී ඉන්න නම් මොකද්ද කරන්න ඕනේ? ඒක තමන් තුළින් උපද්දව ගන්න ඕන එකක්. තේරෙයි දුක්ඛ දුක්ඛ සමුදය නිරෝධය මාර්ගයකට දැම්මත් පේනවා. ලෝකේ ලෝක සමුදය නිරෝධය මාර්ගයකටත් පේනවා. ඊළඟට රූපේ රූප සමුදය නිරෝධය මාර්ගයකටත් ගැලපෙනවා. ආයතන ආයතන සමුදය නිරෝධය මාර්ගය. දැන් ඒ ටික මම වැඩි කතා කළේ නැහැ. ඒකටත් ගැලපෙනවා. ඊළඟට පස්ස සමුදය නිරෝධය මාර්ගය. ඒ ටික තව පොඩ්ඩක් ගැඹුරුයි. ඒ ටික අර පොතේ එහෙම තියෙන අපත හම්බුණායට කියවන බලද්දී. දැන් අපේ ඔය සාකච්ඡා තියෙන CD එකක් DVD එකක් තියෙනවා. ඒක පස්සේ කාට හරි කොපි කරන්න පුළුවන් නම් කොපි කරලා කට්ටියට දෙන්න කීපයක් ගහලා. ඒක තියෙනවා ගොඩාක් මේ වගේ සාකච්ඡා එකතු. ඒවා අය අය අහනකොට එක එක පැති වලින් විස්තර වෙනවා. මන්ට හිතන්න පහසු වෙනවා මේ වගේ දේවල් අහනකොට. මේවා එහෙම අහලා බලන්න. තව ප්‍රශ්න තියෙනවද?
තව ප්‍රශ්නයක් තියෙනවා මට මේ ලෝකෝත්තර ප්‍රශ්න තියෙන්නේ පින සහ පව කියන්නේ දෙකක්ද එකක්ද? දැන් පින සහ කුසලය.
පිනයි කුසලයයි මේ දෙකෙන්ම ඉතින් මේ වැඩි වෙනසකුත් නැහැ. ඕක මෙහෙමයි. පින කියන එක මොන හොඳ වැඩේ කළත් පිනක්. කුසලය කියන්නේ අකුසල් යටපත් කරන හේවට තමයි කුසල් කියන්නේ. අකුසල් යටපත් කරන හේතුවෙන් කුසල් කියනවා. ඒකට ඒක පිනක් වෙන්නත් පුළුවන්.
කුසලයෙන් ලැබෙන ප්‍රතිඵලය
පිනක්. කුසලය අනිවාර්යයෙන්ම පිනක්.
ඒ ප්‍රතිඵලය තමයි කුසලය කියන්නේ.
කුසලයේ ප්‍රතිඵලය කියන්නේ.
ඔව් කුසලයක් අකුසල් යටපත් කරන දෙයක් නම් කරන්නේ ඒක අනිවාර්යෙන් පිනක් වෙනවා. يعني හොඳ ප්‍රතිඵල අනිවාර්යෙන් තියෙනවා. හැබැයි හැම පිනම කුසලයක් වෙන්නේ නැහැ. ඒක අපිට දැන් ඔන්න දානයක් දෙන්න පුළුවන්. දානෙ දෙන එක දැන් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. බුදු දහමක් දැනගත්තත් දෙන්න පුළුවන් නැත්නම් දෙන්න පුළුවන්. එතකොට පිනක් ඇති වෙනවා දානෙ. හැබැයි දානෙම කුසලයක් කරගන්නත් පුළුවන්. කුසලයක් වුණොත් දානේ පින කොහොමද තියෙනවා. හැබැයි දානේ දුන්නට සමහර විට දෙනවා තමයි ඒ උනාට හිත ඇතුලෙන්
කියන්නේ දානේ කියන්නේ අත්හැරීමයි.
අත්හැරීම වෙන්න ඇතුක දානේ දෙන්නත් පුළුවන් නේද?
දැන් කුසල
දෙයක් ලබා ගන්න දෙන්න පුළුවන්.
කුසල අනිත් පැත්තට අපි දාන ගොඩක් දෙන්නේ තව දෙයක් ලබා ගන්න. එතකොට තණ්හාව වැඩි කරන්නයි මේ දානේ දීලා තියෙන්නේ. කුසලේ කියන්නේ මොකද්ද? ලෝභ දේශ මොහ අඩු කරන විදිහ එකක් වෙනවා.
ඔව්.
දැන් දානේ උදව් කරගත්තේ අපේ ලෝභ දේශ මොහ අඩු කරගන්න නම් අන්න කුසලයක්. දානේ දීලා මරව වැඩි කරගෙන නම් ඒක
කියන්නේ.
දැන් දන්නවනේ සමහරු දාන දෙනවා අනිත් අයට දෙන්නයි මේ දානේ දෙන්නේ.
කුසලයක් තියෙන එක ලෝභ දේශ මොහත් එක්කම.
ඔව්.
ලෝභ දේශ මොහ
දානේ දෙන හැංගීමට වඩා ලෝකෙට පෙන්නන්න දානේ දෙනවා. එතකොට ඒක පිනක් වෙනවා ඉතින්. ඒක කුසලයක් වෙන්නේ. මොකද කෙලස් වැඩි කරගන්නයි මේක දීලා
තියෙන්නේ. කෙලස් අඩු කිරීම තමයි කුසලයක්
කියන්නේ. ඔව් දැන් මේ ඡන්ද කාලේට ඔය වගේ ගොඩක් දකින්න. බොහොම දාන දෙනවා.
ඉතින් පින් කියන
ඒවා කවදාවත් කුසල් වෙන්නේ නැහැ. තේරෙනා නේද?
ඔව්. කුසල් වෙන්නේ නැහැ.
ලෝභ දේශ මොහ. ලෝභ දේශ මොහ. ඒවා වැඩි කරගන්න යම් කිසි දෙයක් කළා නම් ඒවා අකුසල් මිසක් කුසල් නෙවෙයි. ඒ ඒකට හොඳ දෙයක් වෙන්න පුළුවන් කරන්නේ. ඒකේ පිනක් තියෙනවා.
පිනේ තමයි අර දිනන.
ඔව් ඡන්දය ටිකක්.
ඒක
නෑ නෑ. ඒ දිනනවද නැද්ද කියන එක මේ පරණ කුසලයක්. දැන් මේකෙදී අපි හිතමු ඔන්න පන්සලක් හදලා දුන්නා කියලා. ඡන්ද ටික ගන්න වෙන්න පුළුවන්.
ඒකේ
තියෙනවා. හා, ඉන්න
තියෙනවා.
ඉන්න තියෙනවා.
හැබැයි ඒක කුසල් වෙන්නේ
නැහැ.
ඒක සසර දිග දික්
කරනවා. සසර දික් කරනවා. සසර යන්නේ නැහැ. ඉතින් ඔය දැන් අපේ මේ මම මේ ඊයේත් අපි අර ඇමරිකාවෙන් ආපු හාමුදුරු කෙනෙක් එක්ක සුදු හාමුදුරු කෙනෙක් එක්ක හඳ භාවනා හාමුදුරු කෙනෙක් එක්ක තිබුණා සාකච්ඡාවක් එක යයි මේ සමහරට මේ සඳුදරයට යයි බුද්දිස් channel එකේ ධම්මහදේ එකේ
මොකද
ධම්මහදේ බුද්දිස් channel එකේ ඔය නමේට තියෙන සඳුදරයට මේ එකේ හාමුදුරු ලස්සනට විස්තර කළා මේ දාන සීල භාවනා කියන එක දානේ දානය කිව්වේ දානයක් හරියට දෙන්න මේ හැපිනස් තමන්ගේ සතුට හොඳට ඇති කරගෙන ඒ සතුට දෙන්න කිව්වා අනිත් අයට. හිනාව ලොකු දානයක් කිව්වා.
දානය කියන්නේ
සිතුවිලි කිව්වහම ඔක ටිකක් දෙපැත්තකට යනවා. දැන් අපේ හොඳ සිතුවිලිත් තියෙනවා.
හොඳයි නරකයි දෙකම
ලැස්තයි. සිතුවිලිත් තියෙනවා. කැලස් එක සිතුවිලි කියනකට වඩා හොඳයි මේ කැලස් සිතුවිලි කියලා කියනකොට ඒකට දෙකම අපි කැලස් පුරුදු අඩු කරන එක ලෝභ දෝස සමෝහ ඒකත්ෙන් හිතන්න පුළුවන් ඉතින් ඒකේ ඒ හැඳුර දැන් භාවනාව පටන් ගන්න කිව්වේ නිතරම hina වෙලා ඉන්න පුරුදු වෙන්න ඒකේ ලොකු ගැඹුරක් තියෙනවා දැන් hina වෙන්න බෑ මේ හිතේ තරතියයි. ඔබ වහන්සේ නිතරම hina ila.
hina ila ඔබතුමා.
ඒක වන් දන්නේ. ඒ hina ila ඉන්න පුළුවන් ඇත්තටම මේ.
හරි.
ඒක ඉබේ එනවා නම් හොඳයි. නැත්නම් බලෙන් කුරුදු කරන්න කියලා කියන්නේ. මොකද ඒකේ අනිත් පැත්ත වෙනවලු ඒකට. බලෙන් හරි hina වෙනකොට ඔව්
මේක
හිත ඒකට වැඩ කරනවා
රූප කලාප ඔක්කොම වෙනස් වෙනවා
ඔව් ඒ හින්දා නිතරම hina වෙන්න දැන් හම්බ වෙන එක hina වෙන්න ඒ කියන්නේ එතකොට ඒක හිත ඇතුලේ ඒක වෙනස වෙනවා එතකොට භාවනාව සාර්ථක වෙනවා හරි ඉක්මනට මොකද භාවනාව යන්නේ ප්‍රීතියත් එක්ක අපි කලකිරිලා ඉඳන් භාවනා කරන්න බෑ ඒ බුදුදහමේ එහෙම භාවනාවක් නෙමෙයි තියෙන්නේ. හරි සතුටෙන් ඉන්න.
ප්‍රීති සුඛ එකග්ගතා.
ඔව්. ප්‍රීති සුඛ එකග්ගතා.
ඒ. ඊළඟට
සීලය. ඊට සීලයට එනකොට මෙහෙම දෙයක් හාමුදුරුවෝ කිව්වේ ලයි බොරුවක් කියන එක. අපි ගණන් ගන්න එතකොට පොඩි බොරුවක් කියලා දානවනේ. ඒක කිව්වා මේ පොඩි උනත් ලොකු උනත් ඉතින් බොරුව කියන්නේ බොරුව. ඒක ඇයි දෙපැත්තක්
නැහැ
බොරුවේ ඉන්ටෙන්ෂන් එක තියෙන්නේ කවුරු හරි රවට්ටන එක රැවටීමක් නැතුව බොරුවක් කියන්න බෑ එතකොට ඒකෙන් සීලේ කැඩෙනවා කියන්නේ අපේ නීවරණ හටගන්න නීවරණ තියෙනකොට හිත එකඟ වෙන්නේ එතකොට සීලේ වැදගත් වෙනවා මේ සමාධිය වැඩි භාවනාවට. දැන් නීවරණ යටපත් කිරීමනේ. සමාධිය කියන්නේ.
ඒකට වැදගත් වෙන්නේ.
ඔව්. සීලය රැකෙන්නම ඕන. ඒ කියන්නේ හිත එකඟ වෙනකොට ඒ මොහොතේ ලොකු සීලයක් තියෙනවා ඇත්තටම. දාන සීල භාවනා ටික එතන තියෙනවා. ඉතින් අර ඒක ගැඹුරින් බලනකොට. ඒක හරියටම හරි. ඒවා උදව් වෙනවා මේ මේවට ඒක ටිකක් ගැඹුරින් බලන්න ඕනේ. හරි මෙහෙමයි දැන් අර දැන් විදර්ශනාව වෙදෙනකොට අර ටික ඔටෝමැටිකලි එනවා ඉබේ එනවා. ආයේ දානේ මොකද්ද සීලේ මොකද්ද කියලා වෙනම හොයන්න ඕනේ නැහැ. දැන් මොනින් අර සම්මාදිට්ඨිය පැත්තෙන් දකිනකොට අර ටික ඉබේ වෙන දේවල්. දැන් ඒක හරියට ඔන්න දැන් මෙතන අපි මේ දැන් භාවනා කළා ධර්ම සාකච්ඡාව තිබ්බා දැන් අපි පන්සිල් ගත්තේ නෑ ඒ වුණාට ඔයගොල්ලන්ගේ ඊට වඩා සීලයක් මේ කාලය තුල රැකුණා සමහරකට හිතන්න පුළුවන් මේ එකපාරට භාවනා කළා මුකුත් නෑ බුදුන් වැඳීමක්වත් මුකුත් නෑ සීල් පන්සිල් ගත්තෙත් නෑ ඒ පන්සිල් ගත්තට වඩා ලොකු සීලයක් දැන් රැකිලා තියෙනවා ඒ විදර්ශනා පැත්තට යනකොට සම්මාදිට්ඨිය පැත්තට යනකොට අනිවාර්යෙන් සීලය රැකෙනවා මේ දැක්ම තුල. ඒතකොට කාටවත් බය නෙමෙයි සීල රැකෙන්නේ.
අවබෝධය.
අන්න ඒකයි එන්න ඕන කියන්නේ. හරියට එනවා. තම තමන් තුලින් මේක කරගන්න. කාටවත් බය හරි කාටවත් පේන්න හරි නෙමෙයි සීලය. ඊට පස්සේ හොරෙන් කඩනවා තියෙන්නේ. ඉතින් හැමදාම සීල සමාදන් වෙන්නත් වෙනවා. නේද? මේක මේ අවබෝධයක් තුලින් එන එක එහෙම නෙමෙයි. කවුරු හරි හිටියත් එකයි නැතත් එකයි. නේද? අනිත් අයට පේන්න නෙමෙයි එතකොට සීල එකක් ඉන්නේ. එහෙම මාර්ගයක් මේකේ තියෙන්නේ. ඒතර දානයත් ඒ වගේ එකක් වෙන අයට පේන්න නෙමෙයි. පේනවනම් පේනුනේ දැන් ඒක වෙනම කතාවක්. කාටවත් පේන හින්දා නෙමෙයි අපි දානයක් දෙන්නේ. ඒක අපේ හිතේ. අපේ හිතේ කෙලෙස් අඩු කරගන්න ඒක දෙන්නේ. හ්ම්. සීල රකින්නේ අනිත් අයට පේන්න නෙමෙයි අපේ හිතේ කෙලෙස් නීවරණ අඩු කරගන්න. ඒක Tamanටයි උදව් වෙන්නේ. ඔව් දැන් ඒ සතුට බොහොම බලවත් සත්තක්. ඒ එහෙම අත්හැරීමෙන් එන ඒකකින් එන දානයක් හරි සීලයක් හරි එන එක ඒ සතුට දිගටම තියෙනවා. ඔක තමයි hina වෙලා ඉන්න දේ. නිතරම බලෙන් හරි hina වෙන්න. ඒකේ ලොකු මේකක් තියෙනවා. ටිකක් ඒක මතක් කර කර hina වෙලා ඉන්න බලන්න. ඒකේ ලොකු වැරද්දක් තියෙනවා. ඉතින් ඒ භාවනා කරන අය අර hina වෙන එකේ තියෙනවා ඒකේ හිත දියුණු වෙනවා ඊළඟට. මොකද hina වෙනවම කියන්නේ කෙලස් අඩු වෙනවා. කෙලස් කුඩේ ඉඳන් hina වෙන්න අමාරුයි. දැන් තරහයි තක් හිතේ වැඩ කරනකොට අනිත් පැත්තට hina වෙන්න අමාරුයි නේ. hina වෙනකොට ඒකේ අනිත් පැත්ත වෙනවා තරහයි හිතේ ඉන්නේ. ඒක බලෙන් හරි ඒක පුරුදු වෙන්න ටික ටික. භාවනා කරද්දී තරන්නේ නිකන් අනිත් වෙලාවෙදිත් hina වෙලා ඉන්න උත්සාහ කරන්න. එතකොට ඒ හිත වැඩෙනවා. මොකද අපේ නීවරණ යටපත් වීමක් වෙන්නේ. hina වෙන්න නීවරණ යටපත් වීමක් වෙන්නේ. ඒක හිත ඇතුලෙන් එන ඔය දැන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න අඳුරෝ hina ಜಾති පහක් ගැන කියනවා. කියන්න බෑ ඒක හිත ඇතුලෙන් එන හිනාව තමයි අර බලවත් එක හැපිනස් කියලා එන එක
hina නුනත් hina වෙන්න පුළුවන් විදිහට ඉන්න ඕනලා
ඔව් දැන් ඒකද කිව්වේ රහතන් වහන්සේලා hina වෙන්නේ නැහැ කිව්වා ඒ කියන්නේ අපි hina වෙනවා වගේ අර සද්දය ඇහෙන්න වෙන hinaව නෙමෙයි ඒ වුණාට hinaවක් තියෙනවා ඒක හිත ඇතුලෙන් එන
හසිත
ඒ හිනාවට වඩා අර හිත ඇතුලේ තියෙන ප්‍රීතිය කියන එක ප්‍රීතියයි පස්සද්ධියයි කියන එක. හිතේ ප්‍රමෝදිත බව ඒක එනවා.
හිතේ ප්‍රමෝදිත බව මූලබදම කියලා
පුළුවන්. ඒක ඉතින් අපිට මේ මට්ටමේදී බලෙන් හරි hina වෙලා මේ හිත පුරුදු කරන්න පුළුවන් ඒවට. hina වෙලා ඒක භාවනාවත් එක්ක යන එකක්. ඒ හැමදෙරෝ පෙන්නනවා ඒ හිනාවත් එක්ක මේවා කරනකොට හරික්මනට ධානවලට යන්න පුළුවන් කියලා. ඒක දවස් දෙක තුනෙන් ධාන වඩන්න පුළුවන්. ඒ දවසේම ඕක ප්‍රැක්ටිස් කළොත් එහෙනම් කරලා බලන්න. ඒකට කමක් නැහැ.
සම්මතට ඉතින් ඉන්නවා කතා කරන වැඩි.
ඔව් දැන් එහෙම අත්දැකීමකුත් කිව්වා එක්කෙනෙක් ඕක කරලා දැන් වෙනත කතා කරන්න තියත් ඇවිල්ලා කතා කරනවලු hina වෙනවලු දැන් ඔහොම යත් එක්ක
කට්ටි එක්කම අඬලා 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 මේ හිතේ දුක
මේක මේ අවබෝධයක් ඇතුව කරන දෙයක් නේද? පල්ලිවල ඕක කරනවා කෑ ගහලා ඒවයි ලෞකික දේවල්
තියෙනවා
නැත්නම් සමහර ලෙඩ එහෙම සනීප වෙනවා ඒව ඇත්ත
නේ ගහක් ළඟට ගිහිල්ලා තියෙන ඉඳලා මොනවද ඒක තනියම කරනවා
තරහ නැති වෙනවනේ ඒක ලොකු දෙයක් ඒ ලෞකික දේවල් තියෙන හැබැයි ලෝකෝත්තර මේකට ඉන්න අර
අවබෝධය
එක්ක එතකොට ඒ ප්‍රීතිය ඒක ලොකු දෙයක් ඒක
නැති වෙන්නේ
රිසර්චර්ට ලැබෙන ලඟදී ජපානයේ ජනනමුත ස්වභාවය වෙනස් වෙන හැටි ප්‍රීතියම සුවාකි කීම තුළින් ගලනවක මේ කියන්නේ රටා වෙනස් වෙනවා. ඒක ඇත්තම රිසර්ච් එකක්. ඒක මේ හඳුනන කරලා උපුගලමු එක. මේ අනිත් එක දේශසහගත වචන කීම තුළින් ජලනුවේ මේ විකෘති ස්වභාවයන් තියෙන රට.
රටා
වෙනස් වෙනවා. ඒක තියෙන සත්‍යම
තමයි. ඔව්. බාහිර පරිසරයට බලපානවා ඉතින් මේ කියන්නේ ඇත්තටම මේක අර ගැඹුරට යනකොට මේ පරිසරය හදන්නේ අපි. එළියේ තියනවා කිව්වට පෙන්වන්නේ ඔක හිත ඇතුලේ කියලා ලෝකේ.
ඔය ජල බිඳුව වෙනස් වෙනවා කියන්නේ අපේ ඇඟෙත් තියෙන්නේ 100ට වැඩි ප්‍රමාණයක් වතු ජලයේ. ඉතින් ඒක වෙනස් වෙනවා. දැන් පිළිත් කියනකොට ඒව අනු වෙනස් වෙනවා.
දැවෙච්ච දේ. අර පිළිත් පෑන් වල තියෙන එකම තමයි කියන්නේ. පිළිත් පෑන් ආශ්‍රයෙන් තමයි ඔලිම කරලා තියෙන්නේ.
ඒ කියනවා එක මේවා දැන් දෙදසණේ පේන ගතිය දැන් මම දැන් අද වුණත් මම මේ සනීප නැතුව ආවේ දැන් ඒව මොකුත් නැහැ. ඊයේත් මට තිබුණා ඊයේත් මම හැබැයි ඒ හාමුදුරෙක්ව සාකච්ඡාවේ හිටියා. ඒ යනකොටත් මට වුණා. ඊට පස්සේ මේ මෙඩිටේෂන් එකක් කැම්පස් එකේ කළා. මේක පැය දෙකක් තනියෙන් කතා කරන්න ඕන මේ 100කට විතර. මොකක් කරලා ඇවි. I think මේ ඇඟේ තියෙන අමාරු නැති වෙනවා. ඔව් දැන් මේ අපි දෙන්නම ඇවිල්ලා කොත්තමල්ලි විව්වා මේ පටන් ගන්න ගනි. එහෙම මේ ඒ වගේ දේවල් තියෙනවා. දැන් අපි බෙහෙත් දීලා නෙමෙයි දැන් මම අවුරුදු 20ක් විතර විසම බෙහෙතක් බීලා නැහැ. ඒ වගේ බලපෑම් තියෙනවා. ඒවත් එක්ක ඉතින් ලෞකික ජීවිතේට ගොඩක් දේවල්
තියෙනවා.
භාවනාවෙන් පුළුවන් ගොඩාක් වේද සංහිඳ කරගන්න. ගොඩාක් මේ මම හිතන්නේ කොම් පුළුවන් හරියට කරනවා නම් තමන් කරන වටේම. ඔව්. ගොඩාක් තියෙන මානසික ලෙඩනේ. ඉතින් භෞතික ශරීරය හදන්නේත් මනසෙන්. ඒකට ඒව වෙනස් කරන්න පුළුවන්. ඒ හැකියාව
තියෙනවා.
ඒක ලෝකෙටම දාන්න ඕන. මේ ශරීරෙත් ලෝකෙට අයිති දෙයක්. ඒක හදලා තියෙන්නේ හිතෙන්මයි. ඒකට හිතෙන් පුළුවන් ඒක වෙනස් කරන්න. හැබැයි අපි ඒක ලෝකෙට අයිති දේවල් ලබා ගන්න නෙමෙයි මේක කරන්න ඕන. ලෝකෙන් එතර වෙන්න. ඒ දැක්ම ගන්න. හොඳයි. එහෙනම් අවසන් කරමුද? අවසන් මේ කාලය තුල ඉස්සෙල්ලා මතක් කළා වගේ ලොකු සීලයක් රැකුණා, සමාධියක් වැඩුණා, ප්‍රඥාව වැඩුණා. ඒ තමන්ටම අවබෝධ වෙනවා නේ? සීල, සමාධි, ප්‍රඥා වැඩුණා. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ උසස් කියලා දක්වන්නේ ප්‍රතිපත්ති පූජාව. මේවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දාන 100කට වඩා වටිනවා කියන මේ සුළු මොහොතක් සීය පිළිතලා භාවනා කරන විදර්ශනය කරන එක. ඒක මහානිසංස කුසල්. ඒ කියන්නේ යම් කිසි දවසක නියම අවබෝධ කරන කම්ම පළ දෙන්න පුළුවන් ශක්තියක් තියෙන ප්‍රබලයි. ඒක. ඉතින් ගොඩාක් ප්‍රෙස් කරගත්තා කියලා සතුට වෙන්න පුළුවන්. ඉතින් ප්‍රෙස් කරගත්තු වෙලාවක අපිට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නවා මේ පින් අනුමෝදන් එක්කා. සතුටටපත් එක්කා දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. එහෙම සතුටටපත් වෙන ඒ දෙවි දේවතාවන් වහන්සේලා අපවත් පෞල්වල සමවත් ආරක්ෂා කරන සේක්වායන් සිදු කක් කරදරයක් බාධකයන් නරකක් වෙන්න තියනවා. ඒ සෑමගෙන් ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මන්තරන්ති. මළගිය කෙනෙක් නරක තැනක උත්පත්තියක් ලැබලා පින් බලාපොරොත්තු ඉන්නා නම් මේ පින් අනුමෝදන් වෙත්තා. සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්ම අවබෝධයේ පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම මේ රැස් කරගත්තු පින් වල බලයෙන් අපිට පුළුවන් ප්‍රාර්ථනාවක් කරන්න. පින් කරපු වෙලාවක කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකන් මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. ධර්ම මාර්ගයේ පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කක්ඛිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කක්ඛිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන කක්ඛිය. එවැගේ මේ අපේ අවිද්‍යාව හින්දා කරන සංකාර සේරම ඒවා තමයි ඔය ලෝකේ කියලා කියන්නේ. ඒ සබ්බේ සංඛාරා ඒවයි පොදු ලක්ෂණය තමයි අනිත්‍යයි වෙනස් වෙනවා ඒවා අපව දුකටපත් කරනවා. සබ්බේ සංඛාරා අනිච්ඡාති සබ්බේ සංඛාරා දුක්ඛාති. ඒ වගේම මේ හිතේ තියෙන ධර්මතාව තමයි අපට ඔය අරමුණු වෙන්නේ. ඒවයි කිසිම ආත්ම ස්වභාවයක් නැහැ. අර දෙපැත්තකට බෙදෙන ගතියක් නැහැ බාහිර අභ්‍යන්තර කියලා. අර සබ්බේ ධම්මා අනාත්තාති. බව ඇත්ත ඇති හැටි තේරුම් යන්නේ අදා පඤ්ඤාය පස්සති. ඒකට මේ මුලාව හින්දා ඇති කරපු දුක කලකිරිලා අතාරිනවා. අත නිබ්බින්දති දුක්ඛේ. ඔක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ සිසුද්ධිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සාදු සාදු සාදු.